萨的。Nidahas Dasya Masare Ekolosri Masi Visi Hattu Nida Bahawana Veda Satahana Me Sivana Me Sisilasa Apatu Kisidu Karadarayat බරක් ලබා නොදී දායක පින්නතුන්ටත් භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මට මේක හදලා හැම වෙලි කැටයක්ම තම ශක්තියෙන්ම ගොඩ නගලා පරිත්‍යාග කළ පින්වත් චන්දන තිස්සේර මැතිතුමන්ට ශාමල තිස්සේර මැතිණියට අපි හිමහත් පින් දෙමින් ගෞරව කරමින් එතුමන්ලා මිය හැදුව වැඩු මෞපිය දෙපාර්ශවයටම පින් දෙමින් අපි මේ වැඩසටහන ආරම්භ කරනවා. හොඳයි, සාදුනාදයක් පවත්වමු. අපි මේ පැමිණ සිටින්නේ ඉගෙන ගන්න නෙමෙයි, අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරන්නට නම් ධර්මය අපි විදර්ශනා කරන්න ඕන. එහෙම නැත්නම් අපි කියමු සිතන්න ඕන, කල්පනා කරන්න ඕන. ඊළඟට ඉගැන්වීමක් වාගේ දේශනයක් නොවි ඔබේ ආත්මය අවදි කරන්න පුළුවන් යහපත් මාර්ගයක් ඔබේ ඇඟටම සිතටම දැනෙන විදියට, විදර්ශනාවට යොමු වෙන විදියට ස්වාමීන් වහන්සේගේ දේශනය හැඩගෙන්න ඕන. ඒ නිසා සම්ප්‍රදායික දේශනා අතර තවත් දේශනයක් කරනගත යුතුයි. එහෙමනම් සම්ප්‍රදායික දේශනයකින් බලාපොරොත්තු වෙන දේ මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. එකෙදි තියෙන්නේ ගණන්, ඉලක්කම් සහ වචන සීමාවේ මේ කරුණ මේකයි, මේ ඉතිහාසය මේකයි, මේ බ්‍රාහ්මණයගේ නම මේකයි, මේකයි කතා වස්තුව, මේකයි සිද්ධිය, අපි හොඳ මිනිස්සු වෙන්න ඕන කියන අදහසක් වගේ ඇති වේ. මේක හිම දෙයක් නෙමේ. ඔබේ නීවරණ ධර්ම දුරු කරන, සංයෝජන ධර්ම දුරු කරන, අවිද්‍යාව දුරු කරන දහමක්, එහෙම නැත්නම් ආත්ම පරිවර්තනයක් ඇති කරන දහමක්. අවශ්‍ය කරන දේ හොඳින් නුවණ ඇති, අවශ්‍ය කරන දේ හොඳින් හොඳ සිහිය ඇති. සිහිය කියන්නේ ධර්මයේ සුවාගෙන යන සිහියක් තියෙන්න ඕන. එහෙමනම් අන්න එවැනි කෙනෙකුට තමන්ගේ දෙසවන්වලට ධර්මය පැමුණුනහම ඒ දරාගෙන විමසල ප්‍රතිඵල ලබන්නට උත්සාහවත් වෙන්න ඕන. අපිට උවමනා කරන වෙනස කුමක්ද කියලා ඔබ දැනගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් අන්ධයි. එළියට බහිනකොට ඔබ කොහාටද යන්න ඕන කියලා ඔබ දැනගෙන සිටිය යුතු නැද්ද? දැනගෙන සිටිය යුතුයි. එහෙම නැත්නම් රස්තිය ආදුවා. කොහෙද යන්නේ කියලා අහුවාම ඔය නිකන් කඩේ පැත්තට යනවා. නිකන් පැත්තට කියලා කිව්වොත් ඒක රස්තිය ආදුවා. ඒක කඩේට නෑ යන්නේ, ම කඩේට යන්නේ. රස්සාවට නෑ යන්නේ, ම රස්සාවට යන්නේ කියනවා වගේ ඍජුව තියෙන්න ඕන. ඒ ඔබ කොහාටද යන්නේ? ඔබ කොතෙන්ටද යන්නේ? ඔබට තියෙනවද ඒ ගැන අරමුණක්? ඒ ගැන දැක්මක්? ඒ ගැන හැඟීමක් ඔබට තියෙනවද? මා තරුණ කාලේ නම් ඉබේම මගේ මනස තුල පහළ වුණා මම નિરાයාසයට පත් විය යුතුයි කියලා. ඒක මහා පුදුම ආශ්චර්යයක්. වැඹිලි පිටියේ මහවැලි ක්‍රීඩාංගණයේ කෙළවරක තියෙන බෝගහක, ඒ බෝගහ ළඟ තියෙන ප්‍රේක්ෂකාගාරයක්. ඒ ප්‍රේක්ෂකාගාරයේ පඩි පෙළවල් වගේ හදලා තියෙන වාඩිවෙන ඒකක වාඩිවෙන කඩි කූඹිත් එතන හිටියා. හේනුකානේ චන්දවිමල නායක හඳුරන්ගේ භාවනා පොතක් මං කියවෝ මේ සිටින වෙලාවක අර හිතට පහළ වෙනවා අපි හැමදෙස්සෙම බරක් උහුලගෙන ඉන්නේ, අපි નિરાයාසයටපත් වෙන්න ඕන. මෙන්න මේ નિરાයාසයේ ලෝකේ තියෙනවා නම් ඒක තමයි ලෝකේ තියෙන උත්තරීතර ධර්මය කියලා. ඊට පස්සේ මහාන වෙලා භාවනා කර කර හැමතැනම ආරාමවල ගිහිල්ලා හොයන්නේ මොකද්ද? નિરાයාසය. මං හිතන්නේ ඔබටත් වෙන එකක් නැහැ. ඔබටත් සොයන්න දෙන්නේ નિરાයාසයම තමයි. මම ආද සන්තෝෂ වෙනවා. මානසිකවත් මට નિરાයාසයේ ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. කායිකවත් નિરાයාසයෙන් මට ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. තුරුණුවන් සරණින් මොකද ආයකේ පෝෂණය කරනවනේ නේද? ඒ නිසා මම નિરાයාසයෙන් ඉන්නවා. ඉතින් හැම හැමදුරු කෙනෙකුටම මෙහෙම નિરાයාසයෙන් ඉන්න පුළුවන්ද? නෑ, උන්වහන්සේලා හරි ආයාසයෙන්නේ ඉන්නේ. ඇයි ඒ? දහම තේරුම් ගත්තේ නැති වුණත් මහාන වුණත් දායක පෝෂණය කරයි කියලා નિરાයාසයෙන් ඉන්න පුළුවන් කම නැහැ. එයාගේ මානසික નિરાයාසයේ තුලින්ම තමයි බාහිර નિરાයාසය අනිවාර්යෙන් ඇති වෙන්නේ. ඉතින් මා ඔබගෙන් විමසන්නේ ඔබ નિરાයාසයට කොතෙක් දුරට ලං වී සිටිනවාද? નિરાයාසයට ඔබ කොතෙක් ලං වී සිටිනවාද? කරත්‍ය සැහැල්ලු කරගන්න නම් ඒ කරත්‍යට මගදී සැහැල්ලුව කියන තව මල්ලක් දාගන්න නෙමෙයි තියෙන්නේ. වාහනේ සැහැල්ලු කරන්න නම් වාහනේට සැහැල්ලුව කියන තව කෙනෙක් නැගගන්නද තියෙන්නේ? නෑ, මේ ඉන්න දෙන්න තුන්දෙනේ බස්සන්න ඕන දෙවට. තාත්තේ සැහැල්ලු කරන්න නම් සැහැල්ලුව කියන මල්ලක් පිටින් අරගෙන දාගන්න නෙමෙයි තියෙන්නේ. මේ තියෙන මල්ලක් බිමින් තියනවා. පැහැදිලිද? තියෙන මල්ලක් බිමින් තියනවා. ඒ නිසා නිවන කියල එකක් හොයනවට වැඩිය හොඳයි දැවෙනවා කියන එක හොයන එක. ඊට පස්සේ දැවෙනවා කියන එක හොයාගත්තට පස්සේ දැවෙනවා කියන එක දුරු කළාම ඉබේ හටගන්නේ මොකක්ද? නිවන. නිවන ස්වභාවික දෙයක් කියන්නේ ඒකයි. ඒක මිනිස්සු හදපු දෙයක් නෙමෙයි. කවුරු හරි හදපු දෙයක්ුත් නෙමෙයි, අපි හදන දෙයක්ුත් නෙමෙයි. නමුත් අපි ළඟ තියෙන්නේ කවුරු හරි හදපු දේවල්, අපි හදාගත්ත දේවල්. ඒව බරයි. ඒව වේදනාකාරයි. ඒව දුක්ඛ සහගතයි. කවුරුවත් හිතන්න එපා නිවන වඩන්න පුළුවන් කියලා. නිවන පුරුදු කරන්න පුළුවන් කියලා. නිවන අල්ලගන්න පුළුවන් කියලා, නිවන දකින්න පුළුවන් කියලා කවුරුවත් හිතන්න එපා. එහෙම හිතුවොත් ඒ මුලාවක්. නිවන දකින්න බෑ රූපයක් නොවන නිසා. නිවන අල්ලගන්න බෑ භාණ්ඩයක් නොවන නිසා. නිවන අවබෝධ කරගන්න බෑ සංකල්පයක් නොවන නිසා. නිවන ප්‍රත්‍යක්ෂ කරන්නත් බෑ දැනෙන්නේ නැති දෙයක් නිසා. නිවන වඩන්නත් බෑ ඒකට ආරම්භයක් පැවැත්මක් අවසානයක් නැති නිසා. ඉතින් ඔබ හිතාගෙන ඉන්න ඕන නම් නිවන පුරුදු කරන්න පුළුවන්, නිවන වඩන්න පුළුවන්, නිවන අල්ලගන්න පුළුවන්, නිවන දකින්න පුළුවන්, නිවන මට ලබන්න පුළුවන්, මම නිවන් දකිනවා. මේ ඔක්කොම මුලාවක්. මේකයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාරය, තහම් සදහම් ප්‍රාතිහාරය මෙයයි, දේශනා ප්‍රාතිහාරය මෙයයි. මේ කාරණය තේරුම් ගන්නට පුළුවන් මිනිසුන් සුලභ නොවේ, තාම දුර්ලභයි. මේ කරුණ තේරුම් ගන්නට පුළුවන් ශක්තිය දෙන මිනිසුන් ඉතාම දුර්ලභයි. මක් නිසාද යත් මිනිසුන් තවමත් ජීවත් වන්නේ වචන සීමාවේ. වචනේ උපරිමයටවත් සිතන්නට බැරි පුජ්‍යලයකට වචනේ ඉක්මවා යෑමේ දර්ශනයක් ගැන කවර කතාද? වචනේ පරිසමාප්ත අර්ථය තේරුම් ගන්න කෙනෙක්ම පමණයි වචන ඉක්මවා යන උදාහරතර අවස්ථාවකට පත් වෙන්නේ. එහෙම නැතිව මේ වචනේ අභිබවා යන්නේ නැහැ. වචන වල සීමාවේ සමහර අය ධර්මයේ මුණ ගැහිච්ච නැති නිසා ජීවත් වෙනවා. සමහර උදවිය වචන දැඩි ආසත්ත භාවයකින් අල්ලගෙන දරාගෙන ඉන්නෝ. ඒක දෘෂ්ටිගතව මේක මෙහිමයි. ඉතින් ලෝකයේ මේ හැම දෙයක්ම මවලා තියෙන්නේ මිනිස්සයා. මිනිස්සයා විසින් තමයි ඔක්කොම දෙනාම වන්නේ. දැක්කේ නෑ, දන්නේ නෑ, ප්‍රත්‍යක්ෂතාවයක් නෑ. තමන් යම් කිසි මොලේ ඉමේජ් එකක් හැදුවාම, පින්තූරයක් හැදුවාම මේ පින්තූරේ තියෙනවා මේ මිනිස්සයාගේ ඔළුවේ. ඒ නිසා ඒකට කියනවා මනෝ මවාගත්. මවාගත් ලෝකයක මිනිස්සයා ජීවත් වෙනවා. එයා සිල්වත්කමත් මවා ගන්නවා, දුසිල්කමත් මවා ගන්නවා. ඉතින් ප්‍රදේශෙන් ප්‍රදේශයට සිල්වත්කම වෙනස්. ආගමෙන් ආගමට සිල්වත්කම වෙනස්ද නැද්ද? වෙනස්. භාවනාවත් අපිමයි හදන්නේ. භාවනා හදන්නේ අපි, සිල් හදන්නේ අපි, දුසිල් හදන්නේ අපි, පව් හදන්නේ අපි, පින් හදන්නේ අපි. දැන් ලෝකෙ කිසිවක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. සියල්ල තියෙනවා කියන එක නෙමෙයි කියන්නේ. සියල්ල ඉබේ සිද්ධ වෙනවයි කියන එක නෙමෙයි කියන්නේ. සියල්ල තව කෙනෙකුගේ කැමැත්තට සිද්ධ වෙනවයි කියන එක නෙමෙයි කියන්නේ. හේතුඵල නිසා ඇතිවෙනවයි කියන එක නෙමෙයි කියන්නේ. මේ ඔක්කොම මිනිස්සයා හදන්නේ. සතර මහා ධාතුන් හැදුවෙත් මිනිස්සයා නම් ආයිකින් කවර කතාවද? ඈ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතය හදන්නේ කවුද? මේ මිනිස්සයා ඒ දෙය හදන්නේ. එහෙම නැතුව ලෝකේ දෙයක් නැහැ. වර්ණ හදන්නේ කවුද? වර්ණ හදන්නේ මිනිස්සයා. මේ මිනිස් සත්වයා වර්ණ හදනවා. ශරීර කූඩුව හදාගන්නේ එයාමයි. ඉන්ද්‍රියන් ටික හදාගන්නෙත් එයාමයි. ඒ ඉන්ද්‍රියන් වලට ගෝචර දේවල් ටික හදාගන්නෙත් එයාමයි. මේ ඉන්ද්‍රියන් වල තියෙන බර අඩු කරන්නයි මේ දේශනාවක් අපි උපයෝගී කරගන්න ඕන. බර වැඩි කරගන්න නෙමෙයි. භාවනාවක් ඕනේ හිත රළු කරගන්න, දැඩි කරගන්න නෙමෙයි, හිත සැහැල්ලු කරගන්න. ප්‍රතිපදාවක් උමනා කරන්නේ රළු වෙන්න නෙමෙයි, දැඩි වෙන්න නෙමෙයි, හිත සැහැල්ලු කරගන්න. නමුත් මේ පුජ්‍යල సంతානය පුරුදු වෙලා තියෙන්නේ මොනම හරි මාවතක් රළු කරගන්න, දැඩි කරගන්න. ඉතාම හෙමින් මෘදුව අල්ලන්නට ඌමනා දෙයක් ඉතාම තදින් ග්‍රහණය කර ගැනීමේ හේතුවෙන් ඒ බලාපොරොත්තු වන දේ තමන්ට ලබා ගන්නට බෑ. සමනලේ ගොරෝසුව දැඩිව ග්‍රහණය කරන්න ගියාම ඒ සමනලයා සමනලේ කැඩියට තමන්ට අල්ල ගන්න හම්බෙන්නේ නැහැ. මේ මරිච්ච සතෙක් කැටියට හරි අඩු සිඳුනු සතෙක් හැටියට හරි තමයි ඔබේ අතට එන්නේ. සමනලයේ සමනලයේ හැටියට මතට එන්නේ නැහැ. ඒක බොහොම පරිස්සමින් සැහැල්ලුවෙන් අල්ලගත්තේ නැති වුණොත්. ඒකට ධර්මයත් එහිමයි. ධර්මය බොහොම සැලකිල්ලෙන් තම අල්ලගත්තේ නැති වුණොත් ධම හැටියට නෙමේ තම ළඟට එන්නේ. ඒකත් එන්නේ අර මරිච්ච සමනලයා වගේ. අලු කැඩිච්ච සමනලය වාගේ තමයි ඔන්න අතට එනවා. ඊට පස්සේ කියනවා මමත් සමනලයේ කැල්ලුවා. කොහමද? පැනපු ගමන් අත් දෙකෙන් ගහලා ඇල්ලුවා. දැන් අතේ ඉන්නේ මොකක්ද? ඉන්නවා මැරිච්ච සමනලයේ. එයාට සමනලය කියන්න බෑනේ. මැරිච්ච දෙයක්. ඒ නිසා සමහර අය ධර්මයේ වරදවා ගත්තොත් එහෙම එයාට හම්බෙන්නේ සජීවී ධර්මයක් නෙමෙයි මැරිච්ච ධර්මයක් හම්බෙන්නේ. ඒ නිසාවෙන් අපි අර මෘදු භාවය කියන එක තුලින් ධර්මය ගන්නට මෘදු භාවය තුලින් ධර්මය ගන්නට පුරුදු වෙන්නට ඕන. දැන් බලන්න මේ හොඳම ආගමිකයෝ හරිම රළුයිනේ. හොඳම බෞද්ධයා හරිම රළුයි. හොඳම හාමුදුරුවෝ හරිම රළුයි. හොඳම ආගමිකයා හරිම රළුයි. හොඳම පූජකයා හරිම රළුයි. ඇයි ඒ? සමනලයා තදින් අල්ල තමන්ට සැහැල්ලුවෙන් එන්නේ නැහැ. ඊට පස්සේ හම්බෙන්නේ සමනලෙක් නෙමෙයි. දැන් මෙතනත් ඇවිල්ලා මේ ධර්මය තදින් ග්‍රහණය කරන තැන ඔබට ධර්මය නෙමෙයි මුණ ගැහෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන් මතක තියාගන්න ඕන භාවනාව කියන්නේ ප්‍රතිපදාව කියන්නේ සිත බුදු කර ගැනීම, සෞම්‍ය කර ගැනීම, නිදහස් කර ගැනීම, සැහැල්ලු කර ගැනීම, ශාන්ත බවට පත් කර ගැනීම. ඒ ඇරෙන්නට වෙන දෙයක් නැහැ කියලා කල්පනා කරන්න. රහත් බව කියන එක අපිට තණ්හාවක් ඇති වෙලා මම ඉක්මනින්ම රහත් වෙන්න ඕන, රහත් වෙලා අමුතු ප්‍රාතිහාර පාන්න ඕන, මට මේ කෙලෙස් මේ සිටුවේලි මොකක්වත් නැතුව මම මේ බොහෝම මහා ප්‍රීතියකින් වාසය කරන්න ඕන කියලා අමුතු රටාවක් මවාගෙන රහත් වෙන්න හැදුවොත් එහෙම ඒගොල්ලෝ නතර වෙන්නේ කොහෙද? නතර වෙයි රෝහල් වල. එහෙම රහත් වෙන්න හදපුවාය. සමහර අය කියනවා මම හරියට මේක වැදුවා වැදුවා දැන් හොඳයි මම හරීම සමාධියෙන් ඉන්නවා දැන් මට මමෙක් නෑ කියලා තේරෙනවා කියලා. ඒ වඩද්දී කෙලෙස් යටපත් වුණාට පස්සේ හිතේ යම් සෞම්‍යතාවයක් හටගත්තාම ඉතින් මේ දැන් මමෙක් නෑ කියන වගේ හැඟෙන්න පුළුවන්. ඉතින් මම එයාට දෙන උපදේශය තමයි ඔය ප්‍රගුණ කරන වඩන භාවනාවල් පොඩ්ඩක් නතර කරලා සතියක් ඉඳලා බලන්න. එතකොට අර නැති මම වෙන්නේ කියලා. සම්මත ධර්ම, සම්මුති ධර්ම, ඒ වගේම සමත භාවනා ක්‍රම වඩද්දි සමාධිය තියෙන්නේ. එහෙත් ආර්ය ධර්මයේ තියෙන්නේ නොවඩද්දි. වඩද්දි නෙමෙයි. ආර්ය ධර්මයේ සැනසෙල්ල තියෙන්නේ නොවඩන තරමට. ප්‍රගුණ කරන්නේ නැති තරමට. රහත් වෙන්නවත් තියෙන ඕනකම ඒකත් නැති තරමට. බුදු වෙන්න දින ඕනකමත් නැති තරමට. වඩන තරමට නෙවෙයි නොවඩන තරමටයි ආර්ය ධර්මයේ වැඩෙන්නේ. ඇයි එහෙම කියන්නේ? මේක බුදු වදනක්ද? ඔව්, මේක බුදු වදනයි. කර්මයේ Nirodhaය තුල මිසක් කර්මයේ තුල නෙමෙයි සාසන ධර්මයේ වැඩෙන්නේ. කර්ම Nirodhaය, කම්ම Nirodhaය සම්මතති. කර්ම නිරුද්ධ කරන්න ඕන, කර්මශය කරන්න ඕන. එතකොට වඩන ප්‍රතිපදාවක් තුල, අපේක්ෂා කරන ප්‍රතිපදාවක් තුල තියෙද නිවන? තොට වඩන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ධර්මයේ වඩන්නේ නැතුව ඉන්නවයි කියන එක නෙමෙයි, සියල්ල වඩන්නේ නැතුව ඉන්නවයි කියන එක. දැන් ගෙදර ගියාම මොනවද වඩන්නේ? වඩනවා මොනවද? ලෝභය වඩවනවා, ද්වේෂය වඩවනවා. දැන් ඔය රොටියක් උනත් වඩවනවා කියන්නේ මොකද්ද? ඒක ගන්න හදා ගන්න එක නේද? ඈ රොටි වඩවනවා කියලා නේද කියන්නේ? ඒ කියන්නේ ආ ඒක හදනවා, සකසනවා, අනනවා. ඉතින් මනසෙත් අපි හැමතිස්සෙම මොකද කරන්නේ? වඩනවා, හදනවා. මොනවද හදන්නේ, වඩන්නේ? අපි කැමති දේ, චන්ද රාගය, අපේ කැමැත්ත, තණ්හාව, අපේ ආගත බලාපොරොත්තු වඩවනවා. ඊට පස්සේ ආයි මෙයාට නිකන් ඉන්න බෑ. එහෙනම් හාමුදුරු කියන්නේ වඩන්න එපා කියලා තමයි කියන්නේ කියලා කල්පනා කළා. නොවඩනවා. ඒක තර වැඩිම නෙමෙයි. දැන් නොවඩන වැඩිල්ල කරනවා. දන්නෑනේ නොවඩන වැඩිල්ල. ඊට පස්සේ යා නොවඩන වැඩිල්ල වඩනවා ඉඳගෙන. අර ඒක අර අනිත් වඩන ඒවට වඩා හපා. නොවඩන වැඩිල්ල. අර ක්‍රියාවේ ඉන්නවට වැඩිය හපන් ක්‍රියාවක් තමයි ක්‍රියාවේ නොයෙදීමේ ක්‍රියාව. ඒක අති භයානකයි. ක්‍රියාවේ දුනොත් ඒක සාමාන්‍ය ලෝකයයි, සාමාන්‍ය ස්වභාවයයි, සාමාන්‍ය ඉන්ද්‍රයන් අනුගත ක්‍රමවේදය. ඒක නිසා ලෝකෙට ඒක පිස්සුවක් නෙමෙයි, ඒතර ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රියාවේ නොයෙදීමේ ක්‍රියාවලියේ යමෙක් හිර වුණොත් එයා මේ සමාජයෙනුත් කොන් වෙනව. මක් නිසාද? එයා අමුතු සතෙක් බවට පත් වෙන නිසා, අමුතු විදියට ඉන්ද්‍රයන් හැදෙන නිසා. ක්‍රියා නොකිරීමේ ක්‍රියාව, නොවැඩීමේ වැඩීම. ඒක නෙමෙයි නොවඩා සිටිනවා කියන්නේ. නොවඩා සිටීම නොවැඩීම වැඩීම නෙමෙයි. ක්‍රියා නොකිරීම ක්‍රියා කිරීම නෙමෙයි. ඒක හොඳින් තේරුම් ගන්න. ඒක පුන පුනා නැවත නැවත කියන්න උවමනාවක් නැහැ. හොඳින් තේරුම් ගන්න. ඒ වැරද්දෙන් ආයි මනස මෙහෙවන්නේ නැත්නම් ඔබට නිවැරදිවම නිවන් මඟ, නිවන් දර්ශනය කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. ඒක විඥාණයෙන් ස්පර්ශ කරන්න පුළුවන් දෙයක්, සිතෙන් ස්පර්ශ කරන්න පුළුවන් දෙයක්, ඇහෙන් ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවබෝධයේ පැන නැගිට පස්සේ ස්වභාවය තුළින්ම පැන නැගින දෙයක්. අවබෝධයේ පැන නැගීම සඳහා ඔබට අවකාශය සලසන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසරය හදන්න පුළුවන්. ඒ තමයි ඔබේ සිත අන්තයකට නොදමා මධ්‍යමා ප්‍රතිපදාය, අන්තයකට නොදමා මධ්‍යමා ප්‍රතිපදාය හදා ගන්න ඕනේ. අන්තයකට නොයදවා. අන්තයකට නොයදෙව්වොත් ආන් එතන මධ්‍යමා ප්‍රතිපදාවක් හැදෙනවා. මධ්‍යමා ප්‍රතිපදාව කියලා අන්තයක් නැහැ. දැන් ගොඩාක් අය හදාගෙන තියෙන්නේ මේ දෙපැත්තටම නෙමෙයි මැද ප්‍රතිපදාව කියලා මේ මැද අන්තයක් හදලා තියෙනවා. ආන්නේ නිසා බෞද්ධයන්ට මේ මැද අන්තය නිසා මොකද වෙලා තියෙන්නේ? ධර්ම දකින්න බැරි වෙලා. ඒ බෞද්ධයගේ මනස පුළුල් බවට පත් උනේ නැහැ. මැදක් හැදෙන්නේ අන්ත දෙකක් නිසා කියලා බුද්ධියක් හැදිලා නැහැ. එයා දන්නේ නැහැ මැදක් තියෙන්නේ අන්ත දෙකක් නිසා කියලා. දැන් මේ ශාලාවේ මැද කොහොමද මැනින්නේ ඔබ? අර කණුව බලලා, මේ කණුවත් බලලා, මේ කණු දෙකට මෙන්න මෙතනයි මැද කියලා කියනවා. නමුත් අපිට පුළුවන් ද අහසෙ මැද පෙන්වන්න? අහසෙ මැද පෙන්වන්න බෑ. මොකද අර පැත්තේ කෙලවර දන්නෙත් නෑ, මේ පැත්තේ කෙලවර දන්නෙත් නෑ. හැබැයි පේන සීමාවෙන් ඕනනම් මෙන්න මේ හරි ආසි මැද කියලා කියන්න පුළුවන්. එහෙමනම් ලෝකේ මැදක් කෙනෙකුට තියෙනවා නම්, මැදමාවතක් තියෙනවා නම් ඒ අන්ත දෙකෙන් ඌ සාපේක්ෂිතව හදාගත්ත මැදමාවතක්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අර අන්ත දෙකකට සාපේක්ෂිතව හදාගන්න මැදමාවත නෙමෙයි, අන්ත දෙකක් නොමැති මධ්‍යමා ප්‍රතිපදාය. අන්ත දෙක නොමැති මධ්‍යම ප්‍රතිපදාව. ඔබට ඒක ඇත්තෙම දැනෙනවද? ඔබේ නුවණට, ඔබේ මොළයට, ඔබේ හදවතට දැනෙනවද, පේනවද මේ අන්ත දෙකක් නැති මධ්‍යම ප්‍රතිපදාව? ඒ මොනතරම් මනරම්ද? නිවන් මඟ පුරුදු කිරීමට පංච උපාදානස්කන්ධේ භාවිතා අව අවශ්‍ය නැත. නිවන් මඟ වැඩීමට ඉන්ද්‍රියන් භාවිතා කිරීමට අවශ්‍ය නැත. දැන් ඔබ නිවන් මඟ වඩනවයි කියලා වඩන කෙනෙක් නම් මේ වැරද්ද තියෙනවද කියලා බලන්න. මන් නිවන් මඟ වඩනවායි කියලා පංච උපාදානස්කන්ධේ භාවිතා කරනවා. පාප මිත්‍ර සේවනය මාර ධර්මයේ නෙනේ, මාර ධම්මෝ කියලා පෙන්වන්නේ ඔය පංච උපාදානස්කන්ධය. අනිත්‍ය ධර්මය, අනාත්ම ධර්මය, දුක් ධර්මයේ හැටියට පෙන්වන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් දුක් ධර්මය, අනාත්ම ධර්මය, අනිත්‍ය ධර්මය මේ ආශ්‍රය කරනවා. අනිත්‍ය ධර්මයේ තියෙන්නේ ඈත් කරන්න, දුක් ධර්මයේ තියෙන්නේ ඈත් කරන්න, අනාත්ම ධර්මයේ තියෙන්නේ ඈත් කරන්න, මාර ධර්මයේ තියෙන්නේ ඈත් කරන්න පෙන්නපු දෙයක් වෙසක් ගන්න දෙයක්. එතකොට ඔය පංච උපාදාන ස්කන්ධේ වඩනවාද? ඉන්ද්‍රයන් ටික අරගෙන භාවිතා කරනවද? ඔන්න වරද්ද ගත්ත තැන් ඔය අහුවෙන්නේ. දැන් තේරෙනව නේද Tamanට? ඔය ක්‍රමයට කොච්චර වැඩුවත් ඔබට ඔබෙන් ගැලවෙන්නට බෑ. ඔබට ඔබෙන් නිදහස් වෙන්නට බෑ. නැයි ඔබ බැසගන්නෙම අර මඩවලටමනේ, මඩ ගහුරට තමයි බැසගන්නේ. මොකද්ද? පංච උපාදානස්කන්ධය නැමැති මඩ ගහුර. ඉන්ද්‍රයන් නැමැති මඩ ගහුරටම බැසගන්නවා. ඉන්න බෑ. චිත්ත විවේකය දන්නේ නැහැ. විවේකයෙන් ඉන්න එක විතර මිනිස්සයට අමාරු කාරණයක්වත් වෙන නෑ. විවේකයෙන් ඉන්නම බෑනේ. දැන් හොඳටම ඔය මානසික ආතතිය එහෙම වැඩි ආගේ තියෙන මොකද්ද තත්ත්වය? ඒ වේගේ මැකෙන්න මොනව හරි කරන්න ඕන. එක්ක සමහර අයට වේගෙන් වාහන පදවන්න ඕන වෙනවා. ඈ මොටෝ සයිකල් පදින්න උවමනා වෙනවා. එහෙම නැත්නම් දුවන්න හරි උවමනා වෙනවා. එහෙම නැත්නම් Tamante මේ වේගය ඉවර වෙනකම්ම ගෝණියක් හරිය හදාගෙන ඒකට තලමින් ගහමින් ඉන්නවා. නැත්නම් මේ වේගය කාගේ හරි පිටින් හරි කොහාට හරි යවමින් විකාශනය කරමින් ඉන්නවා. විවේකයේ මුඛාකත්ම නැත්තම් අර නිකන් ඉන්න බෑ. මුඛාක් හරියට ඌමනා වෙනා වටපිටාවේ තියෙන මුඛක් හරි කුණු ගොඩක් හරි ඇඟේ දාගෙන ඒක විසඳ විසඳ ඉන්න හරි ඒකත් එක්ක රණ්ඩු කර කර ඉන්න හරි අවශ්‍ය වෙනවා. නිකන් ඉන්න බෑ. අර කොක්කක් නැතුව වාසය කරන්නම බෑ. කොක්කක් ඇදගෙනම තමයි ආයේ ඉන්නේ. සංසුන්ව ඉන්න බෑ. නලියනෝ විවේකය විතර ප්‍රතික්ෂේප කරන දෙයක් මනුෂ්‍යයා තව නැහැ. විවේකේ ප්‍රතික්ෂේප කරනවා. ඒක හරි මහ පුදුම අවාසනාවන්ත දෙයක්. විවේකයේ අගය දකින්න, විවේකයේ ಗುಣ දකින්න, විවේක චිත්තයෙන් වාසය කරන අය රහතන් වහන්සේලා කියලා ධර්මයෙන් සඳහන් වෙනවා. විවේකයේ අගය දකිනවා. මානසික විවේකය, කායික විවේකය. විවේකයෙන් ඉන්න බැරි කෙනා මොකද කරන්නේ? නෑ මෙතන ඉන්න හරි අමාරුයි. පාළුයි යන්න දෙයාලෝ ගෙදරට යනවා. ගිහිල්ලා හාලෝ නීලෝ නැති ඔකෝම ටික කතා කර කර ඉන්නවා. ඇයි මේ විවේකය පුරුදු කරන්නේ නැත්තේ? මේ විවේකයේ තියෙන වටිනාකම, විවේකයේ තියෙන උතුම්කම අපි දන්නේ නැති නිසා අපි දීලා තියන්නේ වැරදි අගයක්. විවේකයෙන් තොරව වාසය කරන්න ඕන පුජ්‍යලේක් වෙලා වාසය කරන්න අපි පුරුදු කරලා තියන්නේ. අපේ හදවත මුල මුල ඉඳලම අපිට දැනෙව්වේ ඔබ පුජ්‍යලේක් වෙන්න ඕන කියලා. ඊට පස්සේ මෞපියෝ කියන්නේ සියලු දෙනාටම ඔබ පුජ්‍යලේක් නොවෙන්න කියලා නෙමෙයි, හොඳ පුජ්‍යලේක් වෙන්න කියලා. පුජ්‍යලේක් නොවෙන්න කියලා කිව්වේ නෑනේ නේ? කිසිවෙක් වේවා කියලා හිතනවා, කිසිවෙක් වේවා කියලා පතනවා, කිසිවෙක් නොවේවා කියලා හිතුවෙත් නැහැ, කිසිවෙක් නොවේවා කියලා සෙත් ඇතුවෙත් නැහැ. කිසිවෙක් නොවේවා. කොච්චර ආතතියකින් විවේකය ප්‍රතික්ෂේප කරනවද කියලා නම් මේ මොහොතෙත් හොයන්නේ ඒ ක්‍රියාවෙන් නිදහස් වෙලා මට තව ක්‍රියාවක් ඇත්නම්. එහෙනම් මම මෙන්න මෙහෙම තමයි ඉන්න ඕන කියලා එක්ක ක්‍රියාවක් හදා ගන්නවා. එහෙම නැත්නම් ක්‍රියාවක් ඉල්ල ගන්නවා. ඔකට කියනවා වැඩකාරකම කියලා. නැත්තම් තණ්හා දාසකම කියලා කියනවා. ඒව නැත්තම් කර්මකාරකම කියලාත් ඕකට කියනවා. කර්ම කරන කෙනා කර්මකාර. තණ්හාවට සේවය කරන කෙනා තණ්හා දාස. දාසයා. බලන්න ඔබේ දාසයා කුමන ධර්මතාවයකටද වැඩ කරන්නේ කියලා. සන්නා දාස ධර්ම දාස වෙලා තියෙනවද? ඔබයි ධර්මය ප්‍රගුණ කරන්න ඕන, ඔබයි ධර්මය ඔබ තුළ හඳුනා ගන්න ඕන. ඔබම ධර්මයේ වඩලා ඔබම සමබරතාවයේ හෙවත් ප්‍රායෝගික ක්‍රමය තේරුම් ගන්න ඕන. ඒක ඔබේ දක්ෂතාවය මත. බයිසිකලයක් අරන් දෙන්න පුළුවන් කෙනෙකුට, ඒත් ඒක පදින්නට වුමනා කරන බැලන්ස් එක තව කෙනෙකුට කඩෙන් අරන් දෙන්න බෑ. සමබරතාවය නේද? බයිසිකලයක් අරන් දෙන්න පුළුවන්, ඔබට සමබරතාවයක් කඩෙන් අරන් දෙන්න පුළුවන්? බෑ. සමබරතාවය ඔබ ඇති කරගන්න. එහෙමනම් සාමින්වහන්සේට ධර්මයේ සැකිල්ල, ප්ලෑන් එක, හැඩය ලබා දෙන්න පුළුවන්. ඔබම ඔබේ දක්ෂතාවයනේ සමබරතාවය පුරුදු කරන්න ඕන. දැන් සමහර අයට බයිසිකලේ හම්බ වෙලා තාම දනිස් පොල් කටු කඩා ගන්න බැලන්ස් එක නැහැ. යනවා වැටෙනවා. අද බයිසිකලේ නම් හොඳ තමයි, හැමදාම කකුල් කඩා ගන්නවා. අපිත් ඒ වගේ පොඩි කාලේ ඇත්තට බයිසිකල් පුරුදු වෙන්න ගිහිල්ලා කඩාගත්ත ප්‍රමාණය, හූරගත්ත ප්‍රමාණය, මජංගාගත්ත ප්‍රමාණය, ඇලවල් දොලවල් වල වැටිච්ච ප්‍රමාණය බොහොමයි. ඒ ඇත්ත බයිසිකලේ පදින්න ගිහිල්ලා. ඉතින් මේ ධර්මයේ බයිසිකලයට එහෙම තමයි. ඔහොම ගිහිල්ලා පොඩ පොඩ ඉගෙන ගනි. මෙහෙම වුණාම මෙහෙම වෙනවා. මේ පැත්තට මෙහෙම නැමුණාම මෙහෙම වෙනවා. වංගුව මෙහෙම ගත්තොත් මෙහෙම වෙනවා. ඒ අත්දැකීමෙන් හරි ටිකක් ටිකක් ඉගෙන ගනි. නැත්තම් වේලාසනින්ම තේරුම් ගනි. මොන ටිකක් දුර තියෙන්න ඕන. වෙන්න කලින් යමක් අපිට දකින්න හැකියාව තියෙන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? දැන් අපි පාරක යද්දි වලේ වැටුනහම වලේ වැටුණා කියලා දැනගත්තට වැඩක් තියෙනවද? නෑනේ. ඒ අපිට දුර දක්නා නුවණ තියෙන්න ඕන. එහෙමනම් මනස ඒ தත්ත්වයට පත් වෙන්න කලින් මනස ඒ தත්ත්වයෙන් බේර ගන්න ඕන. ඒක තමයි ඔබ තුළ පැවතිය යුතු දර්ශනය. දහම් දැනුම රස කරගත්තට කිසි පළක් නැහැ. ඒ හැම දෙයක්ම පුස් දේවල්, හිස් දේවල් කියලා තමයි බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ. අර්ථ අවබෝධ ප්‍රත්‍යක්ෂ නැති ගාථා දහසක් කටපාඩම් කරනවට වැඩිය අර්ථාන්විත එක ධර්මයක් ප්‍රකට කර ගැනීම, අවබෝධ කර ගැනීම වටිනවය. ඒ නිසා දේශනා දහහක් අපි අනවබෝධයෙන් ශ්‍රවණය කරනවට වඩා අවබෝධය තුළ අපිට එක වචනයක් ප්‍රායෝගික කරගන්න පුළුවන් නම් ඒ තුලින් ලබන සුවය කොහොමයි? දැන් බලන්න ඔබ පංච උපාදානස්කන්ධයෙන් ප්‍රමුඛව කුමක්ද දැන් අල්ලගෙන ඉන්නේ? ඉන්ද්‍රියන් වලින් ඔබ ප්‍රමුඛව අල්ලගෙන ඉන්නේ කුමක්ද? ත්‍රි කාලය තුලින් ප්‍රමුඛව ඔබ අල්ලගෙන සිටින්නේ කුමක්ද? ලෝභ ద్వේෂ මෝහ වලින් ප්‍රමුඛව අල්ලාගෙන සිටින්නේ කුමක්ද කියලා බලන්න. අන්නේව දකින්න ඒවා මෘදු බවට පත් කරන්න, දිය කර හරින්න, සැහැල්ලු කරන්න, අතහරින්න අවශ්‍ය නැහැ. අල්ලා ගැනීම, දැඩි කොට අල්ලා ගැනීම, දරා ගැනීම, තදින් ග්‍රහණය කිරීමෙන් පමණක් මිදෙන්න අතහරින්න අවශ්‍ය නැහැ. අල්ලා ගැනීමෙන් තොර වෙන තැන සියල්ල යහපත් අන්දමින් සිදු වේවි. අතහරින්න එපා අල්ලා ගැනීමෙන් තොරවන්න. එය ප්‍රමාණවත්. හැම විටම ඔබව වේගවත් කරන්නේ ඔබේ ආශාව, රතිය, ඇලීම. ඔබ වේගවත් කරන්නේ, ඔබ උණුසුම් කරන්නේ, ඔබ අසංසුන් කරන්නේ ඔබේ රතිය. ඒ රතිය ධර්ම රතියක් බවට පරිවර්තනය වුණාම ඇලීම් ගැටීම් වලට ක්‍රියාත්මක නොවන ධර්මයේ නොඇලුණු රතියක් බවට පත් වෙනවා. කියන්නේ ලෝකේ දහමක වෙන දෙයක කිසිවක නොඇලෙන තත්වයක් බවට පත් වෙනවා. ඒකට කියනවා නොඇලීම ප්‍රගුණ වෙන නිසා, නොගැටීම ප්‍රගුණ වෙන නිසා, නොසිතීම ප්‍රගුණ වෙන නිසා එකට කියන ධම්ම රති විනාති. විවේකයට පුරුදු නැති හිත විවේකයට පුරුදු කරන, විවේකයේ අගය දැනගන්න, විවේකයේ අගය ගැන කතා කරන, පැලයක් ඉඳලා ඉවලෙම ගෙඩි අරගෙන කපලා හදලා වෑංජන ගන්න බෑනේ අපිට. ඒ වගේ ඔබ මේ මොහොතේ පිහිටවන මනසින් ඔබට මේ මොහොතේම ගෙඩියක් ලැබිලා මේ මොහොතේම වෑංජනයක් හදාගෙන අනුභව කරන්නට අපේක්ෂා කරන්න එපා. ඔබ පැලේ හිමින් සැරේ ඉඳලා ඒකට වතුර දාගෙන යන්න. අවසානයේ එක ගෙඩියට ගෙඩි දහසක් ලක්ෂයක් ඔබට ලැබේ. මේ ධර්මයේ නැමැති බීජයයි ඔබ සිටවන්නේ. මොකක්ද ඒ බීජය? මේ උපාදානස්කන්ධේ නිරෝධ වූ, කාලයෙන් නිරුද්ධ වූ, ඉන්ද්‍රයන්ගෙන් නිදහස් වූ බීජයයි ඔබ තුල පැල කරන්නේ. සිතිවිලි නැති මනසක් ඔබට ඕනේ කියලා හිතුවොත් එහෙම ඒ සිතිවිල්ල අර සිතිවිලි දහසකට වඩා පීඩාකාරී සිතිවිල්ල බවට පත් වෙනවා. නියතයි. සිතවිලි නැති සිතක් ඔබට ඕනේ කියලා ඔබ කල්පනා කළොත් පැයකට සිතුවිලි දහසක් එනවා නම් ඒ දහසට වැඩිය පීඩාකාරී සිතුවිල්ලක් බවට පරිවර්තනය වෙනවා. අර සිතුවිලි නොමැති මනසක් මට ඕනේ. එයා හැම සිතුවිල්ලකටම වෛර කරනවා. එයා හැම අරමුණක්ම ප්‍රතික්ෂේප කරනවා. සමහර අය හිතාගෙන ඉන්නේ හැම එකක්ම ප්‍රතික්ෂේප කළාම ඒක තමයි දහම කියලා. එතකොට එයාගේ දහම මොකද්ද? ගැටීම. එයාගේ දහම ප්‍රතික්ෂේප කිරීම. ඉතින් ලෝකයේ මිනිසුන්ගේ දහම වෙලා තියෙන්නේ ඇලීම. ලෝකයේ මිනිසුන්ගේ දහම වෙලා තියෙන්නේ ගැටීම. නමුත් මේ ආර්ය ශ්‍රාවකයාගේ දහම විය යුත්තේ කුමක්ද? ඇලීමද? ගැටීමද? ලෝකෝත්තර ධර්මයේ වැඩෙන්නේ ඉන්ද්‍රයන්ගෙන් තොරව. අකාලික ධර්මයේ වැඩෙන්නේ කාලයෙන් තොරව. අවේදීත ධර්මයේ වැඩෙන්නේ වේදනාවන්ගෙන් තොරව. සම්මා සමාධිය වැඩෙන්නේ සමාධීන්ගෙන් තොරව. සම්මා සතිය වැඩෙන්නේ සිහියෙන් තොරව. ආයි මුලට આવොත් සම්මා දිට්ඨිය වැඩෙන්නේ දෘෂ්ටි වලින් තොරව. සම්මා සංකප්පය වැඩෙන්නේ සංකල්ප වලින් තොරව. සම්මා වාචාව වැඩෙන්නේ වචන වලින් තොරව. සම්මා කම්මන්ත ක්‍රියාවෙන් තොරව. සම්මා ආජීව පැවැත්මකින් තොරව. සම්මා වායාම වැඩෙන්නේ උත්සාහයෙන් තොරව. උපතරණ සූත්‍රය ඉතාම පැහැදිලිව මතක් කරන්නේ නේද? මම රැඳී සිටියේත් නැහැ, තරණය කළේත් නැහැ. ව්‍යායාමයෙන් තොරව. බුදුදහම තියෙන්නේ ක්‍රියා කරන්න නෙමෙයි, ගෙදර ගිහලා ක්‍රියා කරන්න නෙමෙයි. යදා පඤ්ඤාය පස්සති දර්ශන ඥානයක්. මේ කතා කරන්නේ ඔබට ගෙදර ගිහින් කරන්න ඕන වැඩක් නෙමෙයි. මේ ධහම කෙනෙක් හදාගන්නව, මේ ආමඳුරු දුන්නේ අපිට මේ වැඩේ. මේ කිව්වෙ එතන භාවනා කිව්වේ නෑ, මුකුත් නෑ, හොරන දෙයක් නෑ කියලා කිව්ව එච්චරයි. ඒ කතා කියන්නේ කවුද? මෝඩයන්ගෙත් හොඳම මෝඩය තමයි වගේ කතා ගිහිල්ලා ගෙවල් වලත් කියයි, අතන මෙතනත් කියයි. එයා අඳුර මුකුත් දෙන්නේ නෑ, මුකු භාවනාවක් දෙන්නේ නෑ. ඒ කියන්නේ ඒ තරම ඒ තරම ඥානවන්තයි. මේ ධහම තේරුම් ගන්න බෑනේ. ගොල්ලන්ට ඕන අර 1 2 3 කියලා මනින එකක්, කල්පනා කරන එකක්. ඉන්ද්‍රයන්ගෙන් එහා ලෝකයක් තියෙනවා. ඒ ඉන්ද්‍රයන්ගෙන් සංසිඳුනහම මේ ලෝකයේ තියෙන සැබෑම ස්වභාව సౌందර්යය, සැබෑම නිවුණු ගතිය, සැබෑම ප්‍රභාස්වර බව සිත තුළ හට ගන්නවයි කියන කාරණේ දන්නේ නැතිකම. බලන්න මේ ධර්ම කරුණු ටික සියල්ලම සම්පින්දණය කරලා එකට එකතු කරලා එහි අර්ථය ගත්තහම ඔබේ මනසට දැනෙන දේ කුමක්ද කියලා. මෙතෙක් දේශනා කරපු සීලම ධර්ම කරුණු එකට ගලපලා එකට ගස්ඨණය කරලා එකට සම්බන්ධ කරලා හොඳින් නුවණින් බලලා බලන්න සාවින්හස්සගේ ධර්මයේ හරය හැටියට ඔබට මේ මොහොතේ දැනෙන්නේ කුමක්ද? අන්නේකට කියන ධම්මානුපස්සන. ටික වෙලාවක් සංසුන්ව ඒ ධම්මානුපස්සනාව වඩමු. මෙතෙක් දේශනා කරපු ධර්මය කැටි කොට සම්පන්නණය කොට එහි හරය එහි සාරය ඔබ භුක්ති විඳින්න පානය කරන්න. ස්වාමීන් වහන්සේ දහම මේක රළු විදියට තදින් අවධාරණයෙන් කියලා දෙන්න ගියාමත් මොකද වෙන්නේ? ඒකත් අර හරියට අර තදින් සමනලේ කරගෙන ළමයට දෙනවා. මෙන්න සමනලේ බලන්න. ඒතකොට ළමයට සමනලේ බලන්න පුළුවන්ද? සමනලේ බලන්න බෑ. පියා අඩු කැඩිලා සමනලේ මැරිලා අඬු කැඩිලා එයාට හම්බෙන්නේ මරිච්ච සතෙක්. ස්වාමීන් වහන්සේත් ඒක තදින් කිව්වොත් බොහොම අපි පුරුදු වෙලා නැහැ. අපි හරි දුක්ඛාන්තයට විරහවට සම්බන්ධ හැම දෙයක්ම හරියට සීරියස් වෙලා ඉන්න ඕන කියන தත්ත්වය තමයි තියෙන්නේ. සිනාසීහිම සතුටෙන් සිටීම, සැහැල්ලුවෙන් සිටීම, උද්‍යෝගයෙන් වැඩ කිරීම, හොඳින් ඉතුරු පහදු කර ගැනීම, පිරිසිදුවට පිළිවෙලට සිඳී සිටීම, සුවඳ විලවුන් මල් ආදිය දැරීම, මොකද්ද? වැරදි වැඩ. ඒක තමයි වැරදි වැඩ. වැරදි වැඩද නැද්ද? වැරදි වැඩ. නටන එක වැරදි, ගායන එක වැරදි, සුවඳ විලවුන් දරන එක වැරදි, gedara අවලස්සනට ඉන්නවනම් වැරද්දක් නැහැ, gedara පවුලක් පිටරට යවනවනම් ඒක වැරද්දක් නැහැ, කසිප්පු ගහනවනම් ඒක වැරද්දක් නැහැ, දියුණු වෙනවනම් වැරදි, පිළිවෙලට ඉන්නවනම් වැරදි, දෙන්නේ ගහගුණ ගත්තට කමන්නේ ඒක වැරද්දක් නැහැ, ආදරෙන් බැඳීමෙන් ඉන්නවනම් වැරදි. හාමුදුරුව hina වෙලා හරි මේ හිටියොත් එන තමයි වැරදි. ටිකක් අර යකු රාක්ෂය වගේ පුඹගෙන හිටියට නම් අනේ හාමුදුරුව හරි සරයි. හරිෝ. ඉතින් මේ රටේ සමස්ත රටේම විඥානේ මොදෙල තියෙනවා. පොට ගිහිල්ලා නේද? ඒ ඥානෙ පොට ගිහිල්ලා තියෙන සමස්ත රටේ භික්ෂුන් වහන්සේලාගේ දායකකාරකාදීන්ගේ විඥානෙ පොට ගිහිල්ලා තියෙන. ඉතින් ඒ පොටට හරියන්න දැන් අපිත් ඉතින් පොට හදන්න වෙනවා. ඒකයි වෙන්නේ. පුංචි පහේ පොටය මම නෙවෙයි දෙන්නේ. මේ මේ ඒ ධායේ ධම වෙලාගත්ත දවසේ ඉඳලා ඉවරයි. මිනිස්සයා පිරිහෙනවා, ගම පිරිහෙනවා, ඊට පස්සේ රට පිරිහෙනවා. රට පිරි වුණාට පස්සේ ජාතිය පිරිහෙනවා. ඇයි? ඍණාත්මකව දහම ගත්තා. කොහෙන් කවුරු කියලා දුන්නත් දන්නේ නැහැ. මම දන්නේ නැහැ. බුදුහාමුදුරුව නම් වැඩ හිටියේ සුවඳ කුටියක. බුදුහාමුදුරුව නම් හොඳට මල් පිළිගත්තා. බුදුහාමුදුරන්ට ආදරෙන් පූජා කරේ සුවඳ හමන මල්, මේ ගඳ ගහන මල් නෙමෙයි. නේද? බුදුහාමුදුරු දකින්න මිනිස්සු අරන් ආවේ මොනවද? මල් අරගෙන ආවා. හඳ වෙන රටවල වල බුදු කෙනෙක් විතරක් නෙමෙයි, තමන් ආදරය කරන, ගෞරව කරන අම්මා තාත්තා, බිරිඳ, මාත්‍යා, රෝගියෙක් බලන්න යන්නෙත් මොනව අරගෙනද? අනිවාර්යෙන් මල් කලබක් ගෙනියන. මොන තෑගි ගිනිච්චත් මල් කලබක් සමග ගෙනියන්නේ. ලංකාවේ දුන්නොත් එහෙම. යාන්තම් අර කඩදාසි මල් වලින් හදාපු ඔය ප්‍රේමවන්තයෝ වන්තියෝ නම් පොඩ්ඩක් මලක් එහාට මෙහාට පහ කරගන්න ස්වභාවයක් තියෙනවා. නමුත් අම්ම තාත්තරවත් එහෙම මල් ටිකක් ගෙනෙලා දෙන ස්වභාවයක් දකින්නට නෑ. එහෙනම් මේ සමාජයේද සෑහෙන්න හැදෙන්න දේවල් තියෙනවා. සෑහෙන්න පුනරුත්ථාපනය වෙන්න ඕන. පොඩ්ඩක් නෙමෙයි. සෑහෙන්න දුරට පුනරුත්ථාපනය වෙන්න ඕන. දියුණු වෙන්න බෑ. ලද පමණින් ඇති. ඔය ඇති. යාන්තම් ඇති. යන්තම් ඇති. තිබුණාම ඇති. විශ්වයක් ලෝකයක් අපි ජයග්‍රහණය කරන්න ඕනේ නෑ. ඒව තණ්හාව, ඒව තණ්හාව, ඒව ආශාවල් වලට වැටෙන්නේ. අදක් නෑ, මුලක් නෑ, දහමක් නෑ, හොයාගන්න බෑ. ගැටලු. අපි සියලු දෙනා තේරුම් කරගන්න ඕන ඊළඟට අපේ මනසට මේව දැඩිව ගැනීම නිසා, දැඩිව ග්‍රහණය කර ගැනීම නිසා කුමක්ද ඇති වෙලා තියෙන්නේ. ඕනම දහමකින් දැඩි වෙන්න දැඩි වෙන්නේ ඔවුන් තුල හට ගන්නවා උමුතු තත්ත්වය. භාවනාවක දැඩි වුණොත් ඒ භාවනාවේ උමුතු බව, දහමක දැඩි වුණොත් ඒ දහමේ උමුතු භාවයක්, උම්මත්තක භාවයක් හට ගන්නවා. නිවන් ධර්මයේ කියලා වර්ධවාගෙන යමක් දැඩිව ග්‍රහණය කළොත් එතනත් හට ගන්නෙ මොකද්ද? උමුතු භාව. එහෙමද නිවන කියන්නේ ග්‍රහණය කිරීමද? අල්ලා ගැනීමද? නෑ, අතහැරීම. එහෙමනම් ග්‍රහණය කරගෙන යමක් දුක් විඳිනවා නම් එතන නිවනද තියෙන්නේ? එතන නිවන ප්‍රගුණ කරනවා කියන වචනේ කියන්න පුළුවන්ද? එයා නිවන ප්‍රගුණ කරනවා කියලා කියන වචනේ කියන්න පුළුවන්. එයා නිවෙනවා නම් හැම මොහොතකම ආන්න නිවන ප්‍රගුණ කරනවා කියන වචනේ කියන්න පුළුවන්. නිවෙන්නේ නැත්නම් එයාම තේරුම් කරගන්න ඕන මොන සාවින්හන්සේ ධර්මයේ අපිට පැහැදිලිව කියලා දීලා තියෙනවා. මම මේ ක්‍රියාව තුළ නිවෙන්නේ නැත්නම් මම නිවන නෙමෙයි. ප්‍රගුණ වෙන්නේ ලෝභයක් මගේ ළඟ, ද්වේෂයක් ප්‍රගුණ වෙන්නේ, මෝහයක් තමයි මේ ප්‍රගුණ වෙනවා ඇත්තේ කියලා බලන්න ඕන. නොදැනුවත්වම කොහේ හරි මලේකට අහු වෙලා තමයි, හිර වෙලා තමයි මේ සිටින්නේ කියලා තේරුම් ගන්න ඕන. තමන්ගේ ඇඳුමේ කටු ඉත්තම් පැටලුනොත් තමන්ට දැනෙනවා පිටිපස්සට අදිනවා වගේ. හැරිලා බලනවා මොකද වුනේ කියලා. තමන්ට පේනවා කටු ඉත්ත. කටු ඉත්තෙන් පැටලුම් අරගන්නවා. ඊට පස්සේ අපි ගමන යනවා. ඒ වගේ තමන් දෘෂ්ටිවල සිර වෙච්ච මොහොතවල වලදී තමන්ට දැනෙනවා ඒක. දැනුණාම හැරිලා බලනවා. බැලුවාම මෙන්න මේ දෘෂ්ටියේ, මෙන්න මේ දහම මම වැරදි විදියට ගත්ත දේ, මෙන්න මේ දේ තුල මම පැටලිලා ඉන්නවා, මම ඒ තුලින් නිදහස් වෙනවා. ඊට පස්සේ නැවතත් ඔබට සැහැල්ලුවක් ලැබෙනවා. ඇලෙන්න ප්‍රතිපදාවක් උගන්වන්න පුළුවන්, ගැටෙන්න ප්‍රතිපදාවක් උගන්වන්නත් පුළුවන්. එහෙත් නිවෙන්න ප්‍රතිපදාවක් නැහැ. නිවෙන්න ක්‍රමයක් නැහැ. ක්‍රමයක් තුල පුළුවන් දැවෙන්න පමණයි. ඔය හාමුදුරුවෝ කියන බලනම් හරියන්නේ නැහැ. ඒක ක්‍රමයක් නැහැ කියලා කියනවා. ඒ නිසා අපි ක්‍රමයකට යන්න ඕනේ. ඉතින් ක්‍රමයකට යන්න හැමදාම දැවෙනවා මිසක් නිවෙන්නේ නැහැ. මෙච්චර පැහැදිලි කරලා දීද්දි නිවන කියන්නේ රූපයක් නෙමේ, හැඩයක් නෙමේ, වර්ණයක් නෙමේ, ගන්ධයක් නෙමේ, රසයක් නෙමේ, ස්පර්ශ කළ හැකි දෙයක් නෙමේ, එදෙන්ද යන කෙනෙක් නෑ, එන කෙනෙක් නෑ, උපදින දවසක් නෑ, පවතින කාලයක් නෑ, නැති වෙන කාලයක් නෑ, අරමුණු කරගන්න බෑ. මේ මෙච්චර කියලා දීද්දි මේක ගැන ඇයි පුළුල්ව සිතුවේ නැත්තේ? හාමුදුරුවන්ට දාන ටිකක් දීලා හාමුදුරුවෝ බොහෝම වේගෙන් පින් වාක්‍යයක් කියාගෙන යනවා. මේ හැමෝටම වෙන්න ප්‍රාර්ථනා කරන්නේ සුමනා සුජාතා පත්මා යසෝදරා උප්පලවන්නා වාගේ අය. මේ ආත්මෙ වෙන්න ගියොත් එහෙම හොඳටම පහර දෙනවා. අන තණ්හාවෙන් ඔය දියුණු වෙන, ඔය මේ වෙන, ඔය වැඩි මේ සුකුරුත්තන් දාලා දෙන උප්පලවන්නා වෙන්න කියලා කියනවා. මේ පවස්සන්ට හිටියොත් ඒකටත් බයිනවා. ඒ අනෙබිඩි සිටු වෙන්න කියලා කියනවා. දෙවුණු වුණොත් එහෙම එකක් හොඳයි. ඒ කියන්නේ මේ තාම වැරදි තැනක අල්ලගෙන තියෙන්නේ ප්‍රතික්ෂේපිත මනසක් තියෙන්නේ. දැන් අපේ හාමුදුරුවරුන්ට මුකුත්ම ප්‍රශ්නයක් නැති කාලවලද මේ මේ හරිම නිකන් උද්වේගයෙන් වැඩ කරන කල්ලි ඉන්නවනේ. මොකක්වත්ම මුස්ලිම් ප්‍රශ්නකුත් නැත්තම්, දෙවල ප්‍රශ්නකුත් නැත්තම් කොහෙද එල්ලෙන්නේ? බණ භාවනා කරන හාමුදුරුවනේගේ පන්සලකට හරි ගිහින් කටාගෙන පයින්. තල්ලේ දෙත හානි කරන බණ භාවනා කරන මිනිස්සෙක් ඉන්න තැනකට හරි කඩාගෙන බයින. ඔය භාවනා වැරදි, මෙතන මේ රවට්ටන මුන් භාවනා කරනවා කියලා ඒකට පහර දෙනවා. ඒක ඒකට කියන්නේ උණ කියලා. එයා අසනීප. ඒ උණ තියෙනවා. නිකන් ඉන්න බෑ. මේ රටේම මිනිස්සුන්ට අලුත් දර්ශනයක්, නැවුම් ලෝකයක්, දියුණුවක්, සංවර්ධනයක් එහෙම දෙයක් මිනිස්සුන්ගේ හිතවල ඔබවාගෙන නැති නිසා ඒ මිනිස්සුන්ට තියෙන්නේ කන්න වේලා හම්බ කරගත්තට පස්සේ ඒක කාලේ ඊට පස්සේ අපි මොනවා හරි දෙයක් කරන්න ඕන. කරන්න තියෙන එකම දේ තමයි කලකෝලහල. දැන් ගෙදරක වුණත් සමහරලාට නිර්මාණශීලීව ඉදිරි ගමනක් නැති වුණොත් ඒගොල්ලෝ කෑම කෑවට පස්සේ මොනවද කරන්නේ? අලුත් සංවිධානයක් නැහැ, අලුත් මේ දෙයක් සකසන්න නැහැ, නිර්මාණය කරන්න නැහැ. කරන්න තියෙන එකම දේ මොකද? නිෂ්පල කතා, කලකෝලහල, කේලම් කීම්, ඔය වගේ දේවල් තමයි කියන්නේ. නිර්මාණශීලී මිනිස්සුෙකුට, ඉස්සරහට යන මිනිස්සුෙකුට කේලම් කියන්න වෙලාවක් නැහැ, අනුන් කොටවන්න වෙලාවක් නැහැ, කලකෝලහල කරන්න වෙලාවක් නැහැ. එයාට ගමනක් තියෙනවා. යාට ගමනක් තියෙනවා. අපේ දැක්ම, අපේ අවබෝධය විශිෂ්ටත්වයට පත් වුණාට පස්සේ රූප නෙමේ ගැටලු, වස්තු සම්පත් නෙමේ ගැටලුව, දරුමල්ලු නෙමේ ගැටලුව, ලස්සනට තියෙන මල් ඒව මේව තිබුණාම කෙලෙස් හට ගන්නවලු. මොන මොන මෝඩ කතාවක්ද? ලස්සනට තියෙන ගේ දොර නිසා කෙලෙස් හට ගන්නවලු, ලස්සනට තියෙන රූප නිසා කෙලෙස් හට ගන්නවලු. මොන මෝඩ කතාවක්ද? එහෙනම් ඉතින් කෙලෙස් හට ගන්නවා කියලා ඉස්සෙල්ලම එන්න දෙන්නේ හතර මායිමට මේ කාටද? මේ බණ භාවනා කරන රාදන් වහන්සේලා මේ ඉන්නේ පත්තු පලාතේ එන්න එපා කියලා කවුද එළවන්නේ ඉස්සෙල්ලම? මේ බුදුහාමුදුරුව, මේ ප්‍රධාන උපාසිකාව කවුද? විසාකාව එළවනු. විසාකාව එන්න එපා, මේගොල්ලන්ගේ ධ්‍යාන බිඳිනවා වහම. එළවන්නද නැද්ද? අනිවාර්යෙන් එළවන්න තිබ්බා. එහෙම ප්‍රශ්නයක් මේ අද තියෙන ලෙඩේ ඒ කාලේ තිබ්බනම් කියනවා මේ විසාකාව එන්නවා, මේ උන්නහන්දල බණ භාවනා කරගෙන යන විසාකාව ආපු ගම ඌව කැඩිලා යනවා. උන්නහන්දලගේ ධානය පිරිහෙනවා. දැන් තියෙනනේ සමහර පළාත්වල කාන්තාවන් ඇතුල් වීම තහනම්. දැන් සමහර ආරණ්‍ය වලට තියෙනනේ පැත්තටම ඡන්න බෑ. ඇයි? ධානය කැඩෙනවා. ඔය බුද්ධ දේවල්, බුදුහාමුදුරන්ගේ දේවල් නෙමෙයි වඩන්නේ. හිර කරගෙන, තද කරගෙන එක එක වෘත භාවනා ක්‍රම හින්දු ප්‍රතිපත්ති වලට මුලා වෙලා බුද්ධ භාෂිතය කියලා ඒව තුල තෙරපි 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 ඉන්නවා. අවබෝධය තුල දිනුවක් නැහැ. අපිත් කරලා තියෙනවනේ මේ ධ්‍යාන භාවනාවල. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඇත්ත තමයි, ධ්‍යාන භාවනාවල් කරද්දී රූපයක් දැක්කොත්, ක්ලේශයක් හටගත්තොත්, කවුරු හරි ඔළුවට මුණුවක් දැම්මොත් එක පිරිහෙනවා, කැඩෙනවා. එහෙම දෙයක් වෙනවා. ඒ නිසා අවබෝධය තුල ධර්මය දිනු කරගත්තාම එයාට තියෙන විශිෂ්ට අන්දමින් එයාගේ දකින්න මිසක් ඈ එයා මේක බලන්නේ ධර්මයේ මුල් කරගෙන එයා බලන කෙනෙක් බවට පත් වෙනවා. සම්මාදිට්ඨිය මුල් කරගෙන බලන කෙනෙක් පත් වෙනවා. අපේ දෘෂ්ටිය, ද්වේෂය දෘෂ්ටියෙන් බලන්න පටන් ගත්තොත් හැම තිස්සෙම ද්වේෂසහගතව පේනද? අපිට පේන සමහර මිනිස්සු ඇවිල්ලා ද්වේෂසහගතවමයි බලන්නේ. දැන් සමහර ආගමිකයෝ ඉන්නෝ බුදු පිළිමේ දිහා, බුද්ධ චීවරේ දිහා, බුද්ධ ශාසනයේ දිහා, අනිත් ආගම් දිහා බලන්නේ ද්වේෂයෙන්මයි. කියා දාගත්ත කෝණේ මෙයා ද්වේෂයෙන් බලන්න කියලා ආගමෙන් ඉගෙනුවා. ඒ නිසා එයා ඒ විදිහට බලනවා. ඉතින් යමක් සමාජය තුලින් පුරුදු කළොත් මේවා ද්වේෂයෙන් බලන්න කියලා බලන්නේ කොහොමද? ඒ විදිහා ද්වේෂයෙන් යමක් ඇලිමෙන් බලන්න කිව්වොත් ඇලිමෙන් බලනවා, ගැටිමෙන් බලන්න කිව්වොත් ගැටිමෙන් බලනවා. එහෙම නැත්නම් තමන් හදා ගන්නවා මෙන්න මේක දිහා මම මෙහෙම බලන්න ඕන, මේක දිහා මම මෙහෙම බලන්න ඕන කියලා එයා හදා ගන්නවා. ඒ හදාගත්ත ක්‍රමයටත් එයා බලනවා. ඉතින් මේ මනසට රැවටීම, මනසට මුලා වීම, මනස තුල තියෙන අනවබෝධය අවබෝධය බවට පරිවර්තනය කළාම යහපතින් උදා වී, යහපතින් පැවති, යහපතින්ම අවසාන වන සියල්ල යහපත් වූ දහමක් ලෝකෙ පේනවා. ලෝකෙ හරි වැරදි කියලා එකක් දෙකක් නැහැ. ලෝකෙ ඔක්කොම හරි, කිසි වරන්තක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. හරක් මරන මිනිස්සයත් බුදුරජාණන් වහන්සේට වැරදිකාරයෙක් නෙමෙයි. සහදන් වහන්සේට වැරදිකාරයෙක් නෙමෙයි. ඔබට මං කියන එක මේ තේරෙනවද? අඟුලිමාල බුදුහාමුදුරන්ට වැරදිකාරයෙක් නෙමෙයි. වැරදිකාරයෙක්ව තිබුණේ රජතුමාට. රාජ ඒ සෙබළුන්ට වැරදිකාරයෙක් කරලා එයාව අල්ලන්න, ජීවග්‍රහයෙන් අල්ලන්න ඕන. දීර තිබුණේ අවසර. හැබැයි බුදුහාමරණ වැඩිකාරයෙක් නෙමෙයි. අම්බපාලිය බුදුහාමරණ වැඩිකාරයෙක් නෙමෙයි. පටාචාරාව බුදුහාමරණ වැඩිකාරයෙක් නෙමෙයි. රුචිරෝම කරරෝම වේවා, ආලවක වේවා බුදුහාමරණ වැඩිකාරයෙක් නෙමෙයි. සමාජ සම්මත ලෝකයේ තුල වැරදි කළාට බුදුහාමුදුරුවෝ ඒක වැරදිකාරයෙක් කියලා අයින් කර නොකරන මනස තිබිච්ච නිසා තමයි ඔවුන් යහපත් මිනිස්සු බවට පත් කරගන්නට කටයුතු කළේ. ඔබට තේරෙනවද? එහෙනම් මේ කතා කරන සියල්ල හරි, සියල්ල හොඳයි, සියල්ල හොඳයි කියන මේ දර්ශනේ ඔබට තේරෙනවද? ඔබට මොකද වෙලා තියෙන්නේ? ඔබට වැරදිකාරයෙක් ඉන්නවා. එහෙනම් ඔබ සම්මතයේ ඉන්නේ. වැරදි කාර්යෝ නැහැ. නෑ, ඒකෙන් අදහස් වෙන්නේ ලෝකේ කරන මිනිස්සු සියල්ලම හොඳයි, සියල්ලම හොඳයි, හොඳයි කිය කිය ඉන්න එක නෙමෙයි. අවවාදයක්, අනුශාසනයක් දීලා හරි අය යහමගට ගැනීම තමයි, සැකසීම තමයි, දැහැමි මගට යොමු කිරීම තමයි ධර්මකාමී බව කියලා කියන්නේ. වැරදිකරුවෙක් හැටියට අපි නම් කරනවා කියන එකේ අදහස් වෙන්නේ එයාට අහිතක් කිරීම, අනර්ථයක් කිරීම, ප්‍රතික්ෂේප කරලා දැනීම, එහෙම නැත්නම් අවඩක් සිද්ධ කිරීම. එතකොට යහපත් කියන්නේ චේතනාවනේ. යහපත් කියන්නේ මොකන්ද? දර්ශනය. දඬුවම් නොකර ඉන්නවා කියන එක නෙමෙයි. අවවාද නොකර ඉන්නවා කියන එක නෙමෙයි. දරුවා වරදක් කළා, මේ දරුවා ඒ හදන්නේ, එහෙම නැත්නම් කූටුපාරකින් හරි ගහන්නේ, එහෙම නැත්නම් සැර කරන්න හරි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ සිද්ධිය එහෙම හරි සිද්ධ වෙනවා නම් වෙන්නේ අර හොඳයි කියන තැනයි. නොබෙදෙන මනස බෙදෙන්නේ නැති මනස, නොබෙදෙන මනස ධර්මයේ උදාවෙන් පස්සේ යාඩ තියෙන්නේ මේ අපරිමිත විශ්වයම, මේ දකින්න බලන්න තියෙන විවෘත වූ ස්වභාව සෞන්දර්ය එයාට නිරායාසයෙන් සැහැල්ලුවෙන් අර තණ්හාවල් පස්සේ ආසාවල් පස්සේ දැඩිව දුවගෙන දුවගෙන යන ස්වභාවයකින් තොරව එයාට පුළුවන් සිරි නරඹන්න, ලස්සන දකින්න, මනහර දකින්න, සොඳුරු බව දකින්න, එහි ඇති සොඳුරු බව තමන්ගේ ජීවිතයේ සමග සම්බන්ධියාවක් ඇති බව දකින්න. මිනිස්සුන්ට මේ භෞතික ඉලක්ක ලැබිලා තියෙන නිසා මිනිස්සුගේ ජීවිත කොහොමද ගත වෙන්නේ කියලා ඔය පිරිසුන් දන්නවා. පොඩි කොන්ක්‍රීට් කූඩුවක ඇවිල්ලා අපි හිර වෙනවා කාමරයක. ගොරොද්දෑ දෑ දෑ නිදාගත්තා, ආයි උදේ දර පිටි ගාලා ඇඳගත්තා, ටයිකෝට් ටික හිර කරගත්තා, ආයි අර යකඩ ගොඩ අසර රින්ගල වාහනයකින් තුංගලා ආයි අර කොන්ක්‍රීට් කූඩුවකට ගියා. ඒකට කියනවා රස්සාවට යනවා කියලා. ආයි ඒ කොන්ක්‍රීට් කූඩුව ඇතුලේ අඟල් 14ක විතර ස්ක්‍රීන් එකකින් මුළු ලෝකෙම බලමින් වාසය කරලා ආයි අර යකඩ කූඩුවෙන් ආයි එනවා අර කොන්ක්‍රීට් කූඩුවට. මේ ලෝකෙ ලස්සනට ඉර පායනවා දන්නේ නැහැ දැක්කේ නැහැ. ලස්සනට හඳ පායනවා දන්නේ නැහැ දැක්කේ නැහැ. ලස්සනට මල් පිපෙනවා දන්නේ නැහැ. ලස්සන කුරුළු ගීත නාද ඇහෙනවා දන්නේ නැහැ. ලස්සන දිය ඇලි ගංගා තියෙනවා දන්නේ නැහැ. ඉඳලා හිටලා දැක්කහම මැජික් වාගේ කලාතුරකින් යනවා ට්‍රිප් එකක් යනවා කියලා ගියාම මොකද වෙන්නේ? මැජික් වාගේ. මේ හැමදාම අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ කරගන්න තියෙන, හැමදාම අපිට ජීවත් වෙන්න තියෙන ස්වභාව සෞන්දර්යය අපි මොන තරම් ඈතට දාලා අපි මවාගත්ත ලෝකයේ තුල අපි හිර වෙලා තියෙනවද? බලන්න අපිට මොන තරම් සුවයෙන් ඉන්න, සෞම්‍යව ඉන්න, සහනශීලීව ඉන්න අවකාශයේදී මේ සෞම්‍ය භාවයේ සහනශීලීත්වය අපි නැති කරගෙන තියනවාද? මේ ස්වභාව සෞන්දර්ය වින්දනයේ තුල කෙලෙස් නැහෙනේ. දැන් මලක ලස්සන බලද්දි මල් ගහක තියෙන සොඳුරු බව බලද්දි ඔබට තියෙන කෙලෙස් මොනවද? මලේ ලස්සන බලන්න නැතුව ගහේ ලස්සන බලන්න නැතුව ගෙනයක් කෙනෙක් හිතනවා නම් මේක කඩාගෙන උගුලගෙන ගිහිල්ලා මගේ ගෙදර ඉඳ ගන්න ඕන කියලා ඒතන හොර හිතක් පහළ වෙන්න පුළුවන්. ඒක අර තනකින් තනකට ගෙනීමේ ගහ උගුලගෙන යෑමේ තියෙන චේතනාව නිසා. එහෙම නැතිව ඒ මලක ගහක තියෙන ලස්සන බැලීම තුළ මොකද්ද තියෙන කෙලෙස්? ඒක ඇති කෙලෙසයක් නෑ. ස්වභාවිකව දැනෙන දේ තුළ කෙලෙසයක් නෑ. ඒක හැදුවොත් තමයි කෙලෙස් වෙන්නේ. දිවට දැනෙන රසේ කෙලෙස් නෑ. ඇහැට පේන රූපේ කෙලෙස් නෑ. සිතට පහළ වෙන සිතුවිල්ලේ කෙලෙස් නෑ. කෙලෙසයක් බවට පරිවර්තනය වෙන්නේ ඔබට අහිත පිණිස, අනර්ථය පිණිස වෙන මාවතකට ඔබේ සිත වැටුණා. දාන්න එක කෙලෙස්. ඔබේ අහිත පිණිස, අනර්ථය පිණිස භාවිතාවකට ඔබ යමක් ගන්නවද? ඒකට කියනවා දුහුවිලි. එහෙම නැත්නම් කෙලෙසන, එහෙම නැත්නම් පිරිහවන, එහෙම නැත්නම් ඒකට කියනවා කෙලස් කියලා. තමන් ළඟ බොහෝ වැරදි තියෙන මිනිස්සෙගේ ස්වභාවය තමයි ඒ හා සමානම වැරදි වලින් අනිත් කෙනාගේ ජීවිතය දිහා බලනවා. තේරෙනා නේද? අය ගොඩාක්ගේ අනුබස්සෙම යන මහත්තුරු ඉන්න සමහරලා. ඒ මහත්තුරුන්ට තමන්ගේ නෝන පුදුම සැකයක් තියෙන්නේ. ඇයි හේතුව? ඒ තමන් කරන අර දහජරා වැඩ ටික මගේ නෝනත් කරනවා ඇති කියලා සැකයි හැමතිස්සෙම. ඒක තමයි ස්වභාවය. ඊළඟට තමන්ගේ කැතසිත් සමුදායක් තියෙනකොට අනිත් කෙනා දිහා බලන්නේ මේ විදියටමයි. ඒක තමයි ස්වභාවය. තමා තුළ වැරදි තියෙනකොට ඒහා සමානම වැරදි සමුදායකින් තව කෙනෙක් දිහා බලන්නට පුරුදු වෙලා තියෙනවා. මේක රෝගයක්, ලෙඩක්. ඒ නිසා එවැනි ආකාරයේ තදබල සැක සහ සංකා සහ ආදති තියෙන අය තුළ හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ මිනිස්සු ළඟ දහස් ගුණයක වැරදි තියෙනවා. මේක කියලා තියන්න ඕන මෙතෙන්ට ඒක අදාළ වුණත් නැතත් අහන කෙනෙකුට හරි ඇහෙන කෙනෙකුට හරි ඒ ප්‍රයෝජනය ලබන්න. ඒ වගේම තමන්ගේ තියෙන මානසික රෝගයක් මේක කියලා තේරුම් අරගෙන ඒ කෙනාට හැදෙන්න මේවා කියලා තියන්න ඕන. තමන්ගේ දෘශ්‍යයට සාපේක්ෂිතව තමයි බලන්නේ. තමන් සිල්වත් වුණොත් ලෝකේ සිල්වත් වාගේ පේනවා. තමන් යහපත් වුණොත් ලෝකේ යහපත් වාගේ පේනවා. තමන් දැහැමි වුණොත් ලෝකේ දැහැමි වාගේ පේනවා. තමන් අදැහැමි වුණොත් ලෝකේ අදැහැමි වාගේ පේන්න පුළුවන්. එහෙමනම් මේ ලෝකේ තමන්ව කෙලසන් නැති ආස්වාදනීය ගුණයක් නැද්ද මේ ලෝකේ? තියෙනවා. ඒ තමයි මේ නිර්වාණ ධර්මය, ස්වභාව ධර්මය. කෙලසන් නැතිව කෙලස් බවට පරිවර්තනය වෙන්නේ නැතිව මේ ලෝකය දකින්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය ලස්සන මාවත්වල වඩින ගමන් සමහර තැන්වලදී කියන ආනන්ද මේ ප්‍රදේශේ හරි මනරම්, හරිම ලස්සනයි. ආනන්ද මට ආසනයක් පනවන්න. සුදුසු තැනක ආසනයක් පැනෙවුවා. බුදුරජාණන් වහන්සේ තැන වාඩි වෙලා හමන සුළඟේ තියෙන සිසිලස, මේ සුළඟෙත් ගහකොළේ හැපිලා එන ආවොත් එහෙම මල් සුවඳ පවා එනවා. ඒ සුවඳ, ඒ ලස්සන ආස්වාදනය කරනවා. ඒක විඳනීය සතුටකට එහා ගියපු විඳනීයක් භාවයක් තියෙනවා. විඳින සතුටක් නෙමෙයි, විඳින සතුටකට වැඩි සතුටක් තියෙනවා. ඒක අමුතු දෙයක් නේ. දැන් අපි හිතමුකෝ වැහි හුළඟ රැස්සක් ඈතින් වහද්දි මෙහාට හුළඟ හමාගෙන එද්දී යාට දිග හුස්මක් අරගෙන කියන්න බලවා මේ වැහි හුළඟක් තමයි එන්නේ. මේ වැහි හුළඟක එන සුවඳ එන්නේ. ඒ සුවඳ ඔබට දැනලා තියෙනවද? ඒ සුවඳක් එනවා. එහෙමනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ එකක්වත් වැඩන්නේ නැහැ, මෙහෙමයි මෙහෙමයි මේ ඔක්කොම වැඩන්නේ නිකන් ගල් කරගෙන කරවල කුටියකට වෙලා හිර වෙලා තද වෙලා මිරිකිලා ඉන්නද? නෑ. කෙලස් කියන්නේ තමන්ම කෙලසෙන දෙයකට පමණයි, අනිත් දේවල් කෙලස් නෙමෙයි. ඒක තේරුම් ගන්න ප්‍රායෝගික ලෝකයේ බුදුරජාණන් වහන්සේ මල් උද්‍යානයක වැඩ ඉන්න 19 වසක්. කොහෙද වැඩ හිටියේ? දේවරම් මහාවිහාරයේ මල් උද්‍යානයක වැඩ ඉන්නේ. ඔබත් ගෙදර මල් උද්‍යානයක් හදාගන්න බුදු කුටියක් වගේ. ඈ සිවිලිම කරන්නේ ටයිල් කරන්නේ සුවඳ සඳුන් නැවේ. ඔයගොල්ලන් ගෙදර ලී වලින් නම් සමහර ගෙවල් වල ටයිල් එක අල්ලලා තියෙනව පොළොවට. හැබැයි මම දැකලා නැහැ සුවඳ හඳුන් ලියෙන් කරලා දෙන අහුනොත් ගේන්න බෑනේ නේද? තහනම් ලියක්නේ. ඈ එහෙම කරනවා නම් බොහොම හොඳයි. දැන් ওই මගේ කුටිය හදලා තියෙන්නේ, ওই මම වැඩේ ඉන්න පොඩි කුටිය හදලා තියෙන්නේ හරියට බුදුරජාණන් වහන්සේගේ කුටිය දින දිග පළල පරාසය අරගෙන තමයි හදලා තියෙන්නේ. මම දන්නේ මොන හේතුවකට හැදුවද කියලා, මං කියලා නෙමෙයි. මේ විශේෂ ගොඩනැගිලි නිර්මාණකරුවෙක්, එයාගේ වෘත්තිය මේක. එයා ඉන්දියාවේ ගියා. ගියාම ඉතින් බුදුහාමුදුරන්ගේ මේ කුටිය එයා මැන්නා. ඒගොල්ලෝගේ වැඩේ ඕකනේ. ඉතින් කොහේ ගියත් ඒක නිර්මාණකරුවා කියන්නේ ඒක. මැල්ලා එයා මේක අරගෙන ආවා වර්ගඵලයට. අරගෙන ඇවිල්ලා මෙයා තියාගෙන ඉන්නවා මේකට හදන්න කෙනෙකුට. එහෙම නිකන් තැනක හදන්නත් බෑ ගිහි කෙනෙකුට ඉන්න තැනක්. කාටද මම මේක හදන්න ඕන කියලා කල්පනා කර කර ඉද්දි හාමුදුරන්ගේ කුටිය හම්බ වෙනවා මට. මෙන්න මේ වගේ තනි කාමරයක් තියෙන කුටියක් හදලා දෙන්න කියලා. අන්න ඒකේ වර්ගඵලය දාලා හදන කුටියයි. මේ කුටිය මම කඩලා වෙනස් කරන්න හැම මේ මොකවත් දෙන්නෙත් නැත්තේ ඒකයි. ඒක ඒ විදිහටම මේ වර්ගඵලය තුළ ඒක ඒ විදිහට තියෙනවා. හැබැයි තාම මේ සඳුන් ටයිල් කරේ නෑ. ඒක දරාගත්තේ කවුරු හරි කරලා දුන්නොත් ඉතින් කමන්නේ නෑ, මං එපයි කියන්නේ. වැඩි නෑනේ කවදාවත්. මදිත් නෑ මට, වැඩිත් නෑ කිසි දෙයක්. මොකද හේතුව? නැති දේවල්වත් ඇති දේවල්වත් මගේ ඔළුවේ මම දාගත්තේ නැති වුණාම මට වැඩිත් නෑ, ඇතිත් නෑ. සරල පාලනයක් විතරයි. සමහර අයට මාව ලොකු කෙනෙක් වගේ පේනවා, මන් දන්නෙත් නෑ. සමහර අයට මම පොඩි වගේ කෙනෙක් පේනවා, ඒ දන්නෙත් නෑ. හොඳ වගේත් පේනවා, ඒ දන්නෙත් නෑ. නරක වගේත් පේනවා, ඒ දන්නෙත් නෑ. මිනිස්සු හරම හිතයි, මෙහෙම හිතයි, මෙහෙම හිතයි කියලා කරන වැඩ නොකර හිටියොත් එහෙම මොකක්වත්ම කරන්න හම්බෙන්නේ නෑ. තේරුණා නේද? හැමදෙසෙම පායෙන් බෑනේ මිනිස්සු මොනවා හරි හිතයි. පුදුම වැඩක් වෙලා තියෙන මේ සමාජයේ. දායකයෝ කියන්නේත් එහෙමයි. හාමුදුරු එපා, උඹ හිතයි, මිනිස්සු මොනවා හිතයි. ඈ වහල් පිළියම් කරන්න, වහල්ට නගින්න එපා. ඈ මොනවා හරි හිතයි. මේක හාමුදුරන්ට අදාළ වැඩ, මේක හාමුදුරන්ට අදාළ නොවන වැඩ කියලා මන් දන්නේ නැහැ. ඒව කිසිවක් මට අදාළ නැහැ, මන් දන්නේ නැහැ. ධර්මාසනයේ ඉන්න වෙලාවට මන් ධර්මාසනයේ ඉන්න, මිදුලතු ගන්න වෙලාවට මිදුලතු ගන්න, වැසිකිලි හොදන වෙලාවට වැසිකිලි හොදන. මන් දන්නේ නැහැ. ඒක කෙරෙන්න ඕන වැඩක් නම් කෙරෙන්න තියෙන දේයන් නම් කරන්න වෙනවා. දැන් කෙනෙක් හිතාගෙන ඉන්නවා නෑ වැසිකිලි හොදන්න ඉන්නේ වෙනවම කණ්ඩායම වගේ කට්ටියක් ඉන්නේ. දැන් මේ තියෙනවනේ, ඒක හදලා තියෙනවනේ, ක්ලීන් ඉන්නේ කියන්නේ වෙනම අය ඉන්නවා. එහෙම එකක් නෑ. එහෙම දෙයක් ඔළුවේ දාගන්න බෑ. කෙරෙන්න ඕන මොකද්ද? ඒ ක්‍රියාවේ දොළ සංකල්පයක් නැතුව ඒ දෙන්න ඕන. දැන් රස්සාව අනුව එහෙම වර්ග භේදනය කරලා ඉවරලා ලංකාවේ මහා පුදුම ලෙඩක් තියෙනවනේ. නමුත් එහෙම දියුණු රටවල් වල නැහැලු. එහෙම හිතන්නේ නැහැලු. නමුත් එහෙම ඇති පොඩියට. නමුත් එච්චර මේක ගණන් ගන්නෙත් නැහැලු. රස්සාව මොකද්ද කියලා අහන්නෙත් නැහැ, හොයන්නෙත් නැහැ. ඉතින් හරි ෂොක් එක. ඒවයින් ભેදනය කරලා දකින්නට උත්සාහ කිරීම වරදක්. හැම තැනකම ඉඳලා මිනිස්සෙකුට ඥානය දියුණු කරගන්න පුළුවන්. ගුණේ දියුණු කරගන්න පුළුවන්. දර්ශනේ දියුණු කරගන්නට පුළුවන්. එහෙනම් අපි ළඟ තියෙන රළු බව, දැඩි බව, මේ දෘශ්‍ය දෘෂ්ටිධාරී භාවයන් සෑහෙන අපිට අඩු කරගන්න සිද්ධ වෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා හැටියට ඒ ආස්වාදනීය ධර්මය, ඒ අමා රසය ජීවිතේට අහිමි වුණොත් එයාට තියෙන්නේ හැමදාම කලකෝලහල කර කර ඉන්න විතරයි. එක ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ප්‍රශ්න 1000ක් ඇති වෙන විදියට. එහෙමනේ අපේ මුතුන් මෙත්ත ගොඩක් අය ප්‍රශ්න විසඳලා තියෙන්නේ මේ සමහර අය. එක ප්‍රශ්නයක් විසඳුවා ප්‍රශ්න 1000ක් උපදින විදියට. දැන් නූතනයේ ඉන්න අපේ ස්වාමින් වහන්සේලාත් ගොඩක් දෙනෙක් එහෙම කරන අවස්ථාවල් දකිනවා. එක ප්‍රශ්නේ විසඳන්නේ ප්‍රශ්න 1000ක් ඇති වෙනවා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. නුවණැතිකම කියන්නේ එක ප්‍රශ්නයක් විසඳන්නේ තව ප්‍රශ්න එකක්වත් උපදින්නේ නැති විදියටයි ප්‍රශ්නයක් විසඳන්නේ. ඒකයි වැදගත්. ඔබේ ජීවිතේට ඔබ උපත ගන්න ඕන, තේරුම් ගන්න ඕන කාරණේ මොකද්ද? ප්‍රශ්නයක් විසඳන්නේ තව ප්‍රශ්නයක් ඇති නොවෙන්නේ. එතකොට ආධ්‍යාත්මික ප්‍රශ්න විසඳ ගන්න ඕන ක්‍රමය මොකද්ද? එක, දෘෂ්ටියක් අතහරින්නේ තව දෘෂ්ටියකට වැටිලා නෙමෙයි. එක සංකල්පයක් අතහරින්නේ තව සංකල්පයකට බැසගෙන නෙමෙයි. එක සමාධියක් අතහරින්නේ තව සමාධියකට වැටිලා නෙමෙයි. එක සිහියක් අතහරින්නේ තව සිහියකට වැටිලා නෙමෙයි. එක උත්සාහයක් අතහරින්නේ තව උත්සාහයකට ඇවිල්ලා නෙමෙයි. ඔබ නතරවන්න. මම දන්නේ මේ වචනේ කොච්චර ගැඹුරුද. ඔබ නතරවන්න කියන වචනය රහතන් වහන්සේ කෙනෙක් දක්වාම ප්‍රගුණ වෙන වචනයක්. අර හැමදාම කිය කියා ඉන්න පුළුවන්. ඔය වෙන මුකුත් වචන ඕනේ. හැමදාම කියන්න පුළුවන් ඔබ නතරවන්න. මට අර ප්‍රශ්න තියෙනවා, මේ ප්‍රශ්න තියෙනවා, මෙහෙම තියෙනවා, මෙහෙම ගැටලු තියෙනවා. එකම උත්තරයයි ඔබ නතරවන්න. හරම තත්ත්වයක් තියෙනවා, මෙහෙම තත්ත්වයක් තියෙනවා, මේක ප්‍රගුණ කරන්නේ කොහොමද, මේක වඩන්නේ කොහොමද, මේක හදන්නේ කොහොමද, ඊළඟ ධ්‍යානෙට යන්නේ කොහොමද, ඊළඟ මාර්ගඵලයට යන්නේ කොහොමද, රහත් වෙන්නේ කොහොමද. ඔබ නතරවන්න. දැන් මෙතන ඉඳලා මොකද්ද කරන්න ඕන? මෙතන ඉඳලා මම වඩන්න ඕන මොකද්ද? මෙතන ඉඳලා කොහොමද මම කටයුතු කරන්න ඕන? ඔබ නතරවන්න. මට මේ ආත්මෙන් නිවන් දකින්න ඕන, මාර්ගඵලයක් ලබන්න ඕන, පුතජන කමින් නම් මැරෙන්න බෑ. ඔබ නතරවන්න. මගේ මනස අසංසුන් එකක කරගන්න බෑ, සංසුන් නෑ, හරි කලබලයි. ඔබ නතරවන්න. මගේ හිතට හරියට සිතුවිලි එනවා පාලනය කරගන්න බෑ. ඔබ නතරවන්න. මගේ හිත හරිය සංවේදී පොඩි දෙයකට සැලෙනවා, දුකටපත් වෙනවා, බය වෙනවා. ඔබ නතරවන්න. භාවනාව හරියට ප්‍රගුණ වෙන්නේ නැහැ, මාර්ගඵලය තාම හම්බුන්නේ නැහැ. ඔබ නතරවන්න. කොහොමද මේ මාර්ගඵලය අවබෝධ කරගන්නේ? හොයනවා හොයනවා බණ අහනවා 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 තාම හම්බුන්නේ. අනිත්‍ය නානන් දැක්ක මට පස්සෙත් ආපු එක්කෙනෙක් නිවන් දැක්ක මට තාම නැහැ. මෙහෙට ඇවිල්ලත් බණ අහලා මට තාම නැහැ. අර රටවල් වල ඉන්න කට්ටියක් දැක්කා. ඒකට දෙන්න තියෙන උත්තරය ඔබ නතරවන්න. ඊට පස්සේ ආය හම්බරෙන් නතර වෙන්නේ ගෙදරද කියලා. මොලේ නැති වුණොත් එහෙම තමයි වෙන්නේ. ඉතින් අඟුලි මාලට ඔබ නතර වෙන්න කියලා කිව්වහම මාව මේ තෙමල මරන්න තමයි හදන්නේ බුදුහාමුදුරු කියලා කල්පනා කරේ නේ. එලිමානක ගහක් යට නතර වෙන්න කියපු නිසා අඟුලි මාල යහුවනම් අද කිව්වොත් එහෙම එහෙම අහන්න තියදේ නේ. අයි මං තෙමල මරන්න හදන්නේ කියලා. ඒ ප්‍රඥාව නැතිකම කියන්නේ අතිශයම දුර්වලකමක්. අර ලෝකේ බෙහෙත් නැති එකම ලෙඩේනේ නේද? මොකද ගමඩ බෙහෙත් නැහැ කියනවනේ නේ. ඒකට බෙහෙත් නැහැ අම්මෝ. ඒක මහා උපත්තිගත මහා පාරමී බලයක් එක්ක සසර ප්‍රගුණ වෙලත් වෙන ශක්ති සමුදායකුත් එක්ක මේ ආත්මය තුළ ධර්මයට තියෙන කැපවීම තුලත් එක්ක සිද්ධ වෙන දෙයක්. ඒ ඔළුවට තෙල් ටිකක් දාලා, ගොටු කොළ ටිකක් කාලා, නිවිති ටිකක් කාලා, ඈ විටමින් ටිකක් වැඩි කරගෙන, කල්පනා ශක්තිය ඇති කරගෙන, ඈ වැඩෙන්න ඕන. තමන්ගේ හද පතුලටම දැනෙන්න ඕන. ගොඩාක් තමන්ගේ සිත නිවැරදි කරගෙන නිවැරදි මාර්ගය තුල සිත වඩා ගන්න කෙනෙකුට තමයි ධර්මයේ මුණ ගැහින්නේ. සිත විවෘත කරමින් සිතට අවංකව තමන්ගේ ආධ්‍යාත්මය සකසාගෙන යන කෙනෙකුට තමයි ධර්මයේ මුණ ගැහින්නේ. එහෙම නැත්නම් වංචනික සිතුවිලි තියෙන කෙනෙකුට ධර්මයේ මුණ ගැහින්නේ. වංචනික අදහස් වලින් ධර්මයේ ගොනු කරගන්නට උත්සාහ කළාට ධර්මයේ ගොනු කරගන්න බෑ. කපටි ගමින් හොරෙන් කවදාවත් ගන්න බෑ. තමන්ගේ සිත තුළ තමන් අතිශයින්ම විවෘතව ප්‍රඥාව සහ තමන්ගේ හදවත, තමන්ගේ නුවණ සහ තමන්ගේ හදවතට 100%ක් එකට ගැළපෙන මොහොතකින් මේ විශ්වයට විවෘත කරන මොහොතක තමයි ඔබල ධර්ම අවබෝධය වෙන්නේ. එහෙම නැත්නම් හිත කියන්නේ එකක්, තමන්ගේ ප්‍රඥාව නුවණ කියන්නේ තව එකක්. හිත කියන දේ නුවණ කරන්නේ, නුවණ කියන දේ හිත කරන්නේ. ඒ දෙකම ස්වභාව ධර්මය යථාර්ථයේ බාරගන්න එයාට බෑ. ඒගොල්ලෝ හරියට කියන සටකපටයි. හදවතත් එක්ක හරි සම්බන්ධයි නුවණ. නුවණත් එක්ක සම්බන්ධයි හදවත. ආර්යකාන්ත සීලය කියලා දහමක් තමයි සාසන ධර්මයේ තියෙන්නේ. ඒක මේ ශික්ෂායක් දෙකක් තුනක් මේ ආජීවික කට්ටමක සීලෙ නෙමෙයි. ආර්යකාන්තය කියලා කියන්නේ මේ ආර්ය කියන්නේ උසස් පුජ්‍යලයන්. උසස් පුජ්‍යලයන්ගේ ප්‍රියමනාපත්වයට හේතු වන්නා වූ ශික්ෂණයට කියනවා ආර්යකාන්ත සීලය කියලා. ඒක මේ පද දෙක තුනක් හතරක් පහක් නෙමෙයි, 10ක් නෙමෙයි. එහෙමනම් අපි තුල බුදුරජාණන් වහන්සේලාගේ, රහතන් වහන්සේලාගේ, උත්තරීතර ඒ මාර්ගඵලලාභීන් වහන්සේලාගේ ප්‍රශංසාවට අවශ්‍ය කරන ශික්ෂණයක් අපේ ආධ්‍යාත්මය තුල ගොඩනගා ගන්නවද, දියුණු කර ගන්නවද, පැවැත්ම තුල ගොඩනගා ගන්නවද, දියුණු කර ගන්නවද, ඒකට කියනවා ආර්යකාන්ත සීලය කියලා. එහෙම නම් කරන්න බෑ. කෝටියක ඉන්න කෝටියක් නෙමෙයිද කියලා නම් කරන්න බෑ. ඒ මොහොතේ ඒ දේට පියවර අනුගත වෙන ආකාරයේ සිතුවිලිත් සමග පෙරලෙන ආකාරයේ සමග තමයි ඒක පවට නැඹුරු වෙනවද පිනට නැඹුරු වෙනවද කියලා තීරණය කරන්නේ. රතේ ගමන් කරද්දිම ගමන් කරන හැම මොහොතකම ඒ මොහොතට අවශ්‍ය කරන පියවර අනුගමනය කිරීමෙන් රතේ පාලනය කර ගැනීමේදී අපි කියන යහපත් රියදුරේ යහපත් ආකාරයෙන් වාහනය පදවන්නේ කියලා කියනවා. ආන්න ඒ වගේ තමයි ආර්යකාන්ත සීලය කියන්නේ. ඒ ඒ මොහොතට යහපත් ආකාරයෙන් පැදවීම සිදු කරන කෙනාට ඒට කියනවා ආර්යකාන්ත සීලය කියලා. තමානි වැරදි වෙන්නේ නැතුව ධර්මය තමා තුළට කැඳන්නට බෑ. තමානි වැරදි වෙන තරමටයි තමා තුළ අවකාශය සැලසෙන්නේ ධර්මයට පැමිණෙන්නට. කාමර 10ක් තියෙන බෝඩින් කාර්යය 10ක් දාගෙන ඉන්නවනම් කාමර එකක්වත් හිස් නෑනේ. හිස් භවන, නිසංසල භවන, සංසුන් භවන අපි කරන්න ඕන. බෝඩින් කාර්යෙ එක්කෙනා යවන්න ඕන. යවුවට පස්සේ මෙහා පැත්තෙන් හැම්බුණු ටීවී සද්ද දැන් එන්නේ. එහා පැත්තෙන් රෑ 12ට 2ට 3ට එන මිනිස්සුන්ගේ සද්ද එන්නේ. එහා පැත්තෙන් අර කචකච ගාන කතා කරන සද්ද ටික එන්නේ නැති වෙන ඕන. මිනිස්සුන්ට බෝඩින් කාර්යෙ 10 දෙනාම නැති වෙනකොට අර සද්ද 10ම අඩු වුණා. ඊට පස්සේ ගෙදර ඉන්නේ මිනිස්සයා විතරයි. ඒ මිනිස්සයා බොහෝම සංසුන් වෙ ඉන්නෝ. බෝඩින් කාර්යෙ නැත. ඔබේ ජීවිතයේ බෝඩින් කාර්යය ඉන්නවනම් මොනවද බෝඩින් කාර්යය? ඔබ දුන් දීපු සංකල්ප, ඔබ දුපු දෘෂ්ටි, ඔබේ ආකල්ප, ඔබේ උපාදාන ස්වરૂපය. ඒක තමයි බෝඩින් කාර්යය. ඉතින් බෝඩින් කාර්යය ඉන්න ගෙදරකද ඔබ ඉන්නේ බෝඩින් කාර්යය නැති ගෙදරකද? ඔබේ ගෙදරත් බෝඩින් කාර්යය සිටිනවාද? එහෙමනම් සද්ද ඇති. ඔබේ ගෙදර බෝඩින් කාර්යය නැත්නම් තමන් රිසි පරිදි කැමැති පරිදි බොහොම ලස්සනට සිටිනවා. පුදුම වැඩක් නේ. දැන් භික්ෂුන් වහන්සේලාට පන්සල් වල හරි ආරණ්‍ය වල හරි ඉන්නකොට ඉන්න සිද්ධ වෙන්නේ බෝඩින් කාර්යයක් හැටියට. ඒ හරි ප්‍රශ්නය. ගොඩක් තැන්වල ඒ කියන්නේ හරි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ගාන්ටාරේ ගහපු ගමන් හැසිකිලිය හිටියත් දුවගෙන යන්න ඕන, අර දානේ පොලිමට යන්න ඕන. ගාන්ටාරේ ගහපු ගමන් පොලිමට ගියා, දානේ වැඳ. ආයි ගාන්ටාරේ ගහපු ගමන් භාවනා කරන්න ඕන, ගාන්ටාරේ ගහපු ගමන් භාවනාව නතර කරන්න ඕන. ගාන්ටාරේ ගහපු ගමන් ලයිට් ඔෆ් කරන්න ඕන, නිදා ගන්න ඕන. ඔයිට වඩා හොඳට මේ එළුව බැටළුව හැරෙ මේ පාලනය වෙන වෙන රටවල. මම මේ කල්පනා කළා මේ මේක හරි හරි පුදුම දෙයක් නේ. ඈ හරියට අර හිරගෙවල් වල වගේ. ඒ කියන්නේ තමන් වැසිකිළියට යන වෙලාව තීරණය කරන්නේ තව කෙනෙක්. තමන්ට නිදිමත වෙලාව තීරණය කරන්නේ තම කෙනෙක්. තමන් අවදි වෙන්න ඕන වෙලාව තීරණය කරන්නේ තව කෙනෙක්. තමන්ගේ මනස සැහැල්ලු කරගන්න ඕන වෙලාව තීරණය කරන්නේ තව කෙනෙක්. ඒක හරි කර්ධරයක් වෙනවා. ගාන්ටාර සිද්ධිය. හැබැයි එහෙම නොකළොත් එහෙම අපේ මිනිස්සු මෙහෙමවත් භාවනාවක් මොකක්වත් කරන්නේ නැහැ කියන අදහසින් තමයි ඔහොම කාලසටහනක් හරි හදලා තියෙන්නේ. හොඳයි. ඒක හොඳයි. එහෙ නැත්නම් හැමවක්ම මුකුත් කරන්නේ නිකම්ම දාන්නික වලඳලා කනුවට හේතු වෙලා ඉඳලා යන්නේ ඉඩයි. ඒ නිසා එහෙම හරි හුරුවක් කරන එක හොඳයි. නමුත් ප්‍රඥාවන්ත මිනිස්සෙකුට හැම වෙලාවකම තමන්ගේ දර්ශනයට බාධාවක් නැහැ. නැසිගිලියත් ඒකට ඔට්ටුයි, බුදුමෙදුරත් ඒකට ඔට්ටුයි, මහපාරත් ඒකට ඔට්ටුයි, නිදන ඇඳත් ඒකට ඔට්ටුයි, ගඟක ඇලක දොලක වෙලක තියෙන ගහක කොලක වැලක තියෙන ස්වરૂපේ වුණත් තමන්ගේ ජීවිතයේ තේරුම් කරගන්න අවකාශය තියෙනවා. මේ ස්වභාව ධර්මයේ අපිට කරන ආමන්ත්‍රණය කොයි වෙලාවකරි අපිට ඇහෙනවා. පුජ්‍යලේක් වුණාම එයා මොනතරම් කැතද? පුජ්‍යලේක් වුණාම හරි කැතයි එයා. මමත්වයට පත් වුණාම හරි කැතයි. මමත්වයෙන් යුක්ත මිනිස්සු හරි ගඳ ගන්න මිනිස්සු. මට පෙන්වන්න බෑ බෝම්බ හා සමානයි. මම බෝම්බ ආශ්‍රය කරනවා කියලා හිතාගෙන තමයි මේ පුතජන මිනිස්සු ආශ්‍රය කරන්නේ. මාර්ගඵල නිකන් අමුතුවෙන් ඇඩ් කරගත්තයි ඊට වඩා භයානකයි. ඒ දැක්ක මාර්ගඵලෙකුත් නැහැ. මේ මිනිස්සයා කෙලස් ඩබල් කරලා මාර්ගඵල බලහත්කාරයෙන් අරගෙන මාර්ගඵල වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා. ඒක අති භයානකයි. සමහර අය අපි මාර්ගඵලයක් එහෙම මම මොකුත් දීලා නැහැ කාටවත්. ඇවිල්ලාම කියනවා දැන් මමත් ඇත්තෙම නැහැ. හරි. දැන් මොකුත් නැහැ. දැන් මගෙන් තව අහන්න නෑ නෑ මොකුත් නැහැ දැන් ඉවරයි ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ ඉක්මනින් අර මේක සහතිකේ ඕන ලාභ ලාභියා. ඒක තමයි ස්වરૂපය. ලෝකේ මොකද්ද වෙලෙන්දාගේ ස්වභාවය තමයි මාකට් වෙන්නේ මොකද්ද ඒක කරනවා. දැන් සිවුරු පිරිකර බිස්නස් එකක් කරන්නේ බෞද්ධයෝ. ඈ මොකද්ද බිස්නස් එක කරන්න පුළුවන්? ඒගොල්ලෝ ඒකක් ගන්නවා. ඒක ආගමට අදාළද නැද්ද මුකුත් බලන්නේ. ඒක ගත්ත බිස්නස් එක. අඩුවට දුවන්න පුළුවන් ව්‍යාපාරේ. ඔය කොළඹ පැත්තේ තියෙන තනිකර සිවුරු මේ පිරිකර කලාපයක් එක කඩයක්වත් බෞද්ධයෝ නෙමෙයි ඉන්නේ. එතකොට මාකට් වෙන්නේ මොකද්ද? මාකට්. එතකොට මේ මාර්ගඵල ධර්මයේ හරේ මේ කියලා මේකට පරිසරයක් හැදෙනකොට කට්ට කෛරා ටික හාමුදුරු කෙනෙක් ඉදියොත් ඒ හාමුදුරුත් ඒකට යනවා. මේක ගොඩනගාගත්තේ මේ පසුබිම මේ සද්ධර්ම යථාර්ථවාදී ධර්මයේ හරිය අමාරුවෙන් අපේ ස්වාමින්වහන්සේලා මේ මේක එක අතක තියෙන ඇඟිලි වගේ හතර පහ නමක් එකතු වෙලා ඊට පස්සේ මේකට පරිසරයක් හැදිච්ච ගමන් එනවා සුමානෙන් රහත් කරනන්. අයියෝ තින්ඩ ගියා තාම රහත් නැහනේ. ඔව් මං සුමානෙන් වැඩේ කරලා දෙන්නම්. ඔක්කොම දාලා ඉන්න කන කර ගලවලා බැංකු පොත් සුද්ධ කරලා මේ ඉඩමක් අරගෙන මේ කුටියක් හදාගෙන මෙතෙන්ට වෙලා ඒක වඩා වඩා ඉන්නේ එන්න මෙහෙ. ඒ වගේ රහත් කරන්න නම් මටත් පුළුවන්. කට්ටිය ලෑස්ති නම් එන්න. ඔව් ඔය ඔක්කොම අතර දාලා ඇඳුම් දෙයකට සීමා වෙලා කරකන ගලවල බැංකු පොත් ඔක්කොම එහෙ දාන බැන්න මගේ කවුන්ටර් ගුණක් කවන්න දාලා නේද මන්දලේ හරි ඔය හරි තැනකින් ඔය ඉඩම අරගන්නත් කටයුතු කරලා ඒක කුටියක් හදාගෙන ඉන්න මං අප්පච්චි මං රහත් කරන්න රහත් කොහොමද නිකන් අතුරු දහන් කළා වගේ එකක් නැනේ. පස්සේ හාමුදුරනේ දැන් මට මුකුත් නැහැ, විශ්‍රාම වැටුපත් නැහැ, අරකත් නැහැ, මේකත් නැහැ, සල්ලිත් නැහැ, යන්න එන්න දොරක් නැහැ. හරි ප්‍රශ්නයක් එන. ඔහොම දෙයක් මට ගිහි කාලේ සිද්ධ වුණා. එක දණක භාවනා කරන්න ගියා. භාවනා කරන්න ගියාම ඔය දෙවැ පැත්තේ තියෙන ඔය දෙල්කඳ පැත්තේ තියෙන පන්තලක කිව්වා තියෙන ඇඳුම් පැළඳුම් පවා දීලා එන්න කිව්වා. එහෙම තිබුණොත් ඇඳුම් පැළඳුම් ඔබේ අර අවධානය ඒවට යනවා කිව්වා. මං අර කයිසන් සූට් මතක් වෙයි කියලා දෙන්නේ ගෝ ඇඳුම් පැළඳුම් ටික පවා අහලා බලයි. මම මේ ඒවත් දීලා ඔක්කොමත් දීලා බැංකු පොතත් හිස් කළා. මේ කරකරම් මාල තියෙනවා නම් කර නැහනේ කරේ විතරයි. තිවිච්චේවත් දීලා ඔය තියෙන ඔක්කොමත් දීලා භාවනා කරන්න ආවේ ඇඳන් එන ඇඳිවත කොමනයි සරමයි ෂර්ට් එකයි. ආවා. එන බස්කුලියෙන් ඉතුරු වෙච්ච පොඩි ගානකුත් දුන්නා ඒකත් කාර්යාලයට දුන්නා සිරප්පු දෙකක් දුන්නා ඒකත් පැන්නුවා. දැන් ඉතින් ඉන්නෝ නිකම්ම නිකන් සරමයි සූට් එකයි විතරයි තියෙන්නේ ඒකත් කොයි වෙලාවෙ ඇති දන්නේ නැහැ. ඉන්නවා භාවනා කරනවා. ටික දවසක් කරගෙන කරගෙන ගිහිලි වෙරලා මට දේරුණා මෙතන මේක වැඩෙන් හරියන්නේ නැහැ කියලා. මේක නිකන් මහා මුලාවක් වෙන්නේ මේකෙන් කිසිදු හරයක් ලබා ගත්ත කෙනෙක් නැහැ. මම විශේෂයෙන් බලන්නේ එතන මට වඩා ප්‍රවීණ වෙච්ච අය මොනතරම් පූර්ණත්වයකට පත් වෙලා ඉන්නවද කියලා තමයි මම බලන්නේ ගිහිල්ලා. මොකද ඒ අය තුලින් තමයි මගේ මේ ආදර්ශය ලබා ගන්නේ. ඉතින් බැලුවහම මේ අය ගියපු තත්ත්වයට මට මදෙයි. මෙච්චර කාලයක් ඉඳලා මේගොල්ලෝ මෙච්චරද ප්‍රගුණ කරගෙන තියෙන්නේ එහෙනම් මටත් ওই ටිකම තමයි ওই ආනිසංසෙම තමයි කියලා මම සංසන්දනය කරලා තේරුම් ගන්නවා. ඒල බලලා ඉතින් අවසානේ සිද්ධ වුණේ මොකද්ද? ගෙදර ගියාම අඳින්න ඇඳුමක් නැහැ. ඊට පස්සේ වන්න බෙෂීට් ඇඳගෙන ඉන්නේ ගෙදරට. ඔව් ඊට පස්සේ අඳින්න ඒ මුකුත්ම නැති වෙන කාලේ බේරගන්න බෑ අම්මගේ හැට් ඇඳයි යන්නේ මම. හරි ෂර්ට් වගේ දින බ්ලවුස් වගේ දින හැට් තියෙන ඒ ඇඳයි යනවා පාරේ. කරන්න දෙයක් නැහැ කියලා. ඒක තමයි වෙන වැඩේ. දාලා ගිහිල්ලා ඔය ඔක්කොම දාලා ගිහිල්ලා බණ භාවනා කරන්න ගිහින් ඒව ගැන අතිශයින්ම සංවේදීව මට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ඔය හැට් ඇඳන් යන ගානට මාත් වැටිලා තියෙන නිසා. ඒ ඔක්කොම දේවල් කළා. කන්දක් උඩින් පල්ලෙහාට පැනපම් පුතේ කියලා කිව්වනම් කවුරු හරි කෙනෙක් උඹට නිවන් සැප ලැබෙනවායි කියලා අපි ඒකට සූදානම් වෙලා සිටියා. ඒක හරි අර අපි හරි වේගයත්ව වගේ ඒක පැහැදිලි කරලා දුන්නෙත් මුලාවල් වලට යන අයට ඔය වගේ ඔය මේ සූත්‍ර වලට අහුවෙන්න එපා කියලා කියන්නේ අපිට අවබෝධයක් තියෙන නිසා. තේරුමක් තියෙන නිසා. අමෝතු රුත අමෝතු මේ දුතාංග ධාරී භාවන අපි ඔක්කොම කරලා තියෙන්නේ. දැන් මේ ළඟදී ආව එක දුතාංග ධාරී හාමුදුරු කෙනෙක් ත්‍රිවිලර් එකෙන් ඇවිල්ලා කියනවා මං ගොට්ටාවේ ඉඳලා ආවේ මං සල්ලි නම් අල්ලන්නේ නැහැ කිව්වා. ත්‍රිවිලර් එකට 450ක් ඕන කිව්වා. ත්‍රිවිලකාරයෙකු 400ක් දෙන්නකෝ කියලා. දැන් මං කෝ දැන් ඔබ වහන්සේ සල්ලි අල්ලන්නේ නැති ශික්ෂණය ආරක්ෂා කරන්න දැන් මං සල්ලි අල්ලන්න ඕන. හරි වැඩන්නේ. මන් දුන්නට පස්සේ මන් එකවර පාත්‍රය අරලා බලනකොට මම රුපියල් 20ක් තියෙනවා දැක්ක පාත්‍රය ඇතුලේ. මං හිතුවා 20ක් එතකොට තියෙන්නේ නෑ චුට්ටක් අල්ලනවා කිව්වා. මම මේක මාර ඇල්ලILLක් නේ. ලොකුවට අල්ලන්න චුට්ටක් අල්ලනවා. මං හිතා හරි ඒකක් කමන්නේ කියලා ඒ දිහා සද්ද නැතුව හිටියා. සන්දේ නැතිද දැන් මං උදේට යන්න ඕනේ කිව්වා මං හිතුවා යන දිහාකට ත්‍රිවිලර් එකක් ගෙන්නලා ඒකට සල්ලි දීලා යවනවා කියලා දැන් කල්පනා කරගෙන ඉන්නවා. දැන් චුට්ටක් අල්ලනගෙන යනකොට අහනවා 500ක් විතර ගන්න නැත. මං කිව්වා හරි මං ඒකටත් වැඩිපුරත් එක දීලා තව වාහනයටත් සල්ලි දීලා ඉවරලා හියව්වා. ඕන දුතහාංග ධාරී අය. ඊළඟට දැන් මොකද්ද පාවිච්චි කරන්නේ? අර මං ඒ කාලේ කරපු දෙයම තමයි මේ බස් ටිකට් පතුත් තියෙනවා. අර කූපන් පත්. වික්ෂු කූපන් පත් ටික තියෙනවා. දැන් මං ඒක පෙරලල පෙන්නුවා හාමුදුරනේ මේ තියෙන්නේ ඒ ගණනේ ඉලක්කම් තමයි හාමුදුරනේ. මේකේ තියෙනවා රුපියල් 35යි 50යි ඈ රුපියල් 5යි රුපියල් 100 ටිකට් මෙහෙම මෙහෙම පොතේ තියෙනවා. මං කිව්වා මේව තමයි මේව චෙක් හැටියට භාවිතා කරන්න පුළුවන්. නේද? සල්ලි අල්ලන්න හැ කියලා චෙක් ලියන්න පුළුවන්. මේක මහත්මෙක් කිව්වා ඇවිල්ලා හාමුදුරුවන් හස මේ මාත් සල්ලි අල්ලන්නේ මට සල්ලි අල්ලපු කාලයක් මතක නැහැ කිව්වා. ලොකු කම්පැනි අයිතිකාරේ එහගොම මම සල්ලි අල්ලලම නෑ මම 1000 කුලයක් දැකලවත් නෑ කාලෙකට 5000 කුලයක් මොකක්ක මම දැකලා නෑ සල්ලි කිව්වා. තෙල් ගහන්නේ කාඩ් එකෙන් බඩු ගන්නේ කාඩ් එකෙන් මේ බිල් ගෙවන්නේ කාඩ් එකෙන් එයාගේ කවුන්ට්ස් වලට සල්ලි වැටෙන විතරයි කම්පැනි එකේ මෙලෝ දෙයක් එයාගේ අතේ සත පහක් නෑ සල්ලි නෑ කිව්වා. ඒකක් හරි බොන්න යන්නේ සමහරලාට කාඩ් එකෙන් ගෙවන තැනකට. කැතලා ඉතින් ඉතින් හොඳයි නේද ශික්ෂය මමත් ඒ ශික්ෂාව ආරක්ෂා කරන්නකෝ සල්ලි අල්ලන්නේ ඉතින් මේ බෞද්ධය ළඟ තියෙන අන්ධභාවයන් භික්ෂුන් වහන්සේ ළඟ තියෙන මේ අන්ධභාවයන් දුරු විය යුතුයි ඒවට රැවැඩෙන ගතියක් දුරු විය යුතුයි ඒවට මුලා වෙන ගතියක් දුරු විය යුතුයි සමහර වෙලාවට මේවට මුලා වෙන ගතිය බෞද්ධය ළඟ තිබ්බහම මොකද කරන්නේ ඒ විදිහට මුලා කිරීම සඳහා කට කෛරාටි වෙට්ට පිටල කට්ටිය මොකද වෙන්නේ සූදානම් වෙලා ඒක ශික්ෂණයක් හැටියට ඒක පෙන්වන්න පටන් ගන්නවා මට නම් ඒක කරන්න බෑ මම ඒක කරන්නේ නෑ කිලිටු ඇඳුම් කිලිටු සිවුරක් පොරවගෙන ඉන්නවා මං අහුව ඇයි හාමුදුරුවෝ පොරවන් ඉන්නේ නෑ හාමුදුරුවෝ මෙහෙම පොරවගෙන හිටියාම තමයි කෝ වැඩිපුර සිග්ලත් කියලා අපේ දායකයෝ හිතන්නේ හොඳ සිවුරක් ලස්සනට පුරවගෙන ලස්සනට ඇඳලා පැඳලා හිටියොත් මේ හාමුදුරු හරි කෙලෙස් සහිතයි මේ හාමුදුරු හරි තණ්හාසහිතයි කියලා මොනවා හරි හිතයි. ඒවරි කියන්නේ සටකපටකම්. ඒක බෑ කරන්න. තව හාමුදුරු කෙනෙක් හිටියා හොඳට දානි වළඳන වළඳලා ඉවරලා ටිකක් අවසානේ වැඩිපුර බෙදා ගන්නවා. බෙදාගෙන ඉතුරු කරනවා. මං හෙව ඇයි ඔබ වහන්සේ වැඩිපුර බෙදාගෙන අවසානේ ඉතුරු කරන්නේ? නෑ ඉතින් ඔක්කොම කෑවොත් පෙරේතය කියලා හිතනවනේ. මං ගොඩේකට පෙරේතය කියලා හිතනකොට දවල් මේ බෙදාගෙන මහා ගොඩක් බංගුවේ භාගයක් විතර අයිතුරු කරනවනේ කියලා. මං කො ඊට වැඩිය හොඳයිනේ පෙරේතය කියලා හිතුවක් කමන්නේ නැහැ තමන් මේ අපරාධ කරන්න නැතුව මේවා මේ විනාශ කරන්න නැතුව තමන්ට පුළුවන් මේකේ අවබෝධයෙන් කටයුතු කරන්න. ඇයි ඇයි අපි මේ තරම් අඥාන ඇයි අපි මේ තරම් මුලා සහගතව වැඩ කරන්නේ ඇයි මේ තරම් අනවබෝධික ශාසනයක් අපිට තියෙන්නේ අපි හිතනවා බුද්ධ ශාසනය හරි ශ්‍රේෂ්ඨයි කියලා පව් කියලා හිතෙනවා කොච්චර අන්ධද කියලා හිතනවා කොච්චර මෝඩද කියලා හිතනවා දායකයොත් මොන තරම් මෝඩද මේ භික්ෂුන් වහන්සේලාත් මොන තරම් අන්ධකාරයක මුලාවක අගාධයක දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්නවද කියන කාරණය පිළිබඳව අපි දහස් වරක් හිතන්න ඕන. මුළු මහත් ලෝකේම අඳුරෙන් අන්ධකාරයෙන් දෘෂ්ටි ජාලයකින් මේ මහා මෝහ අන්ධකාරයෙන් අවිද්‍යා මලකඩෙන් වැහිලා ඉවරයි පින්නතුනේ. ගන්නම දෙයක් නැහැ. මිනිස්සුන්ගේ ඔළු විනාශ කරන ගතිය වැඩි වෙලා තියෙන්නේ. ඒක නිකන් නෙමෙයි දැන් විද්‍යුත් මාර්ග භාවිතා කරමින් ටීවී වෙන්න පුළුවන් අන්තර්ජාලය වෙන්න පුළුවන් Facebook වෙන්න පුළුවන් ඔය ඔක්කොම යොදාගෙනත් කියන්නේ මිනිස්සාගේ ඔළුව තව තවත් වෛරයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, අවිද්‍යාවෙන් පුරවාලන එක පමණයි. ලෝකයේ තුලම මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ කියලා ඔබට තේරුම් අරගෙන ලෝකයේ සමස්ත ලෝකයේම අවුල් ජාලාවක් ප්‍රශ්න ගොඩක් දුක් ගොඩක් සරව පිරුණු තුවාලයක් හැටියට සලකලා වණයක් හැටියට සලකලා දුක් සහිත ධර්මයක් හැටියට දකලා මේ අනාත්ම වූ ධර්මයක් හැටියට දකලා මේකේ වැඩක් නෑ මේක ගන්න දෙයක් නෑ කියලා අනාත්මයි කිව්වහම ඒක එල්ලෙන්න නෙමෙයි තියෙන්නේ අනාත්ම නම් ඒක අතහරින්න තියෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න. අනිත්‍යයි කියලා ඒක කියන්නේ අනිත්‍යයි කියන්නේ ඒක අල්ලගන්න කියන එක නෙමෙයි. දැන් වණයක් ලෙස සලකන්න කියලා සලකුවාම වණේ අල්ලගන්න ස්වභාවයක් නෙමෙයිනේ තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ පංච උපාදානස්කන්ධේ වණයක් හැටියට සලකන්න. වණයක් කියලා කියන්නේ කැලයක් නෙමෙයි මේ වණ තියෙන අතේ හැදෙන මේ තියෙන්නේ මේ තුවාල ඒ තුවාලයක් හැදියට සලකන්න කියලා කිව්වහම අපි අය මොකද කරන්නේ මේ තුවාලය අල්ල ගන්න හදනවා තුවාලයක් හැදියට සලකන්න කියන එකේ නිර්වචනය මොකද්ද තුවාලයක් නම් ඉක්මනින්ම සනීප කරගත යුතුයි ආන්න ඒකයි ඒකේ අදහස එහෙම නැතුව තුවාලය අල්ලගන්නේ කියන එකනේ ජීවිතේ දුකයි කියලා සලකනවායි කියන එකේ තේරුම මේ දුකට 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 පත් වීම හරි දුකට වැටීම හරි දුක මෙනෙහි කිරීම හරි නෙමෙයි ඉක්මනින්ම දුක දුරු කර ගැනීම සඳහා දුක නම් අපි දුරු කර ගන්න බලන්න ඕන එළිය රස්නේ නම් මොකද කරන්නේ දුක දුරු කර ගන්නවා අපි ෆෑන් එකක් යටට යනවා ඈ එළිය අවුව නම් අපි හෙවණක් යටට යනවා පිපාසය නම් වතුර පොඩක් ඉතින් පිපාසයක් ලෙස සලකන්න කියලා කියන්නේ මේ පිපාසයක් නම් එයා ඒක පිපාසය නිවා ගන්න පිළිවෙලකට යන්න ඕන ආන්නේ විදිහට ධර්මයේ තේරුම් ගත්තේ නැති අය මොකද වෙන්නේ? දුකයි කියපු නිසා දුක අල්ල ගන්නවා. ඒක තමයි නේද? බල්ල කයි කියලා කිව්වා වගේ තමයි. බල්ල කයි කියලා කිව්වම වැරදි විදිහට තේරුම් ගත්තාම මිනිහා දිව්වලු නේද? මම ළඟදී මට කවුරු හරි කතාවක් කිව්වා බල්ල කයි කියලා. මිනිහා දිව්වලු සස්ත්‍යාල බැස්ස බලනකොට මේ බල්ල කයි කියලා කිව්වේ බල්ලගේ නම කයිලෝ. ඒක නිසා නේද? බල්ලගේ නම කයි බල්ල කයි කියලා කතා කරා. මිනිහදීවල ඒක තමයි වටහා ගැනීම කියන එක නෙවැරදි විදිහට සිද්ධ වෙන්නේ නැති වුණොත් සිද්ධ වෙන්නේ බල්ල කයි තමයි. අක සිද්ධ වෙලා තියෙනවා. තමන් වටහා ගත්ත දේ හරිද වැරදිද? තමන්ගේ ඒක හදවතට දැනෙනවා. මොකද මම මේ වටහා ගත්ත දේ තුල නිවෙනවද? ලෝභයේ සංසිඳනවද? ද්වේෂයේ සංසිඳනවද? මෝහයේ සංසිඳනවද? සිත ගත නිවෙනවද? ඉන්ද්‍රියන් නිවෙනවද? ආහන්න ධර්මය. ලෝභයේ ඡය වෙනවද? දෝෂයද? දෝසක්කයෝ මෝහක්කයෝ. අන්න තමන් ලෝභයෙන් තමන් ද්වේෂයෙන් තමන් මෝහයෙන් නිදහස් වෙනවද? එතන නිවන. ඉතින් ඔය ගැළපීම ඔය අඩිරූල ඔබ තියාගන්න. ඔක හලන්න එපා. දැන් මනින කෙනෙක් මිනින් දෝරුවේ එයා ටේප් එක අතාරින්නේ නැහනේ. ටේප් එක තියාගෙන ඉන්නේ නිරන්තරයෙන්. මොකද එපස්සේ මනින්න ඕන නිරන්තරයෙන්. ඒකන මිනිස්සේ පෑන අතාරින්නේ නැහනේ. ග්‍රන්ථකතුවරේ කියා ලියන පෑනක් කොලයක් තියාගෙන ඉන්නෝනේ. ඒ වගේ මේ අඩුරූල තියාගෙන මොකද්ද? ලෝභයට, ද්වේෂයට, මෝහයට, දෘෂ්ටියට, පංච උපාදානස්කන්ධයට, කාලයට ඔබ වැටිච්ච හැම මොහොතකම බලන්න මම පීල්ලෙන් පිට පැනලා ඉන්නේ කියලා. පීල්ලට එන්න, ධර්මයට එන්න, ධර්ම ශ්‍රවණය කරන්න. ධර්මය ගැන ගැඹුරින් හදාරන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න. මේ ප්‍රතිපදාව, මේ ගුණය, මේ පංච උපාදානස්කන්ධය දුරු කිරීමේ ගුණය පින්නතුන් තනියෙන් හිතලා හිතලා හිතුවට හිතා ගන්න බෑ. ඇත්තෙන්ම කල්යාණ මිත්‍රත්වයේකින් ඒ අලුත්ම ශක්ති ජනනය, අලුත්ම ශක්ති ගුණය, ලෝකෝත්තර ගුණය අහද්දි වැඩෙන්නේ. අපි අවබෝධය තුළ, අත්දැකීම තුළ මට තිබිච්ච දෙයක් තමයි තනියෙන් හිතන්න ගියාම, තනියෙන් මෙනෙහි කරන්න ගියාම ගොඩාක් වෙලාවට මම ඉක්මනින්ම අමත්තේ පැත්තට වැටෙන ස්වභාවයක් මට තේරුණා. කෙලින්ම කල්යාණ මිත්‍රත්වයේ හඬත් එක්ක, ධර්මයත් එක්ක වැඩෙද්දී එයාට පුදුමාකාර සපෝට් එකක් හම්බ වෙනවා පිටිපැත්තෙන්. හරියට අර ඇවිදින්න බැරි පොඩි ළමයෙකුට අම්මා හරි තාත්තා හරි පොඩ්ඩක් ඇඟිල්ලක් හරි දීලා එයාට ඒක අල්ලගෙන ඇවිදින්න දුන්නාම එයා ඒ ශක්තියත් අරගෙන ලොකු දුරක් යනවනේ පුංචි දරුවා. ආන් ඒ වාගේ තමයි ඒ චිත්ත ශක්තියක් යන රියදුරෙක්, හරියට වාහනේ පදවන්න බැරි කෙනෙක්, වාහනේ පදවන්න පුළුවන් කෙනෙක් ඉන්න අල්ලපු සීට් එකේ එකක් තමයි එයාට චිත්ත ධෛර්යයක් ලැබෙනවා. අනිත් එක වැරදක් වුණොත් අක්ගාලා එතන නිවැරදි වීමක් සිද්ධ කරන්න පුළුවන් කමක් තියෙනවා. එනිසා බයකුත් නැහැ. ඒ වගේම බොහොම ඉක්මනින් එයාට ඒක හදාරගන්න, ඉගෙන ගන්නත් හැකියාව ලැබෙනවා. එනිසා තමයි අවබෝධයෙන් දේශනා කරන ධර්මයක් ඇසුරේම තමන්ගේ ධර්මඥානයේ දියුණු පමණු වීම තමන්ගේ ධර්ම මාර්ගය ශක්තිමත් කරන, දියුණු කරන ගුණයක්, පසුබිමක්, අවකාශයක් තියෙනවා. මුලින්ම තමා ධර්මයේ තුල සෑහීමටපත් වෙන, තෘප්තිමත් වෙන කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න ඕන. අනුන්ට පේන්න මම ධර්මයේ මේ ඉන්න අය හරේ මෙහි අරය මම මමත්වයෙන් යුක්තය හිතාවිය මේ කියලා එහෙම දේවල් නැහැ. තර මමත්වයේ දුරු කරපු කෙනාට ප්‍රශ්නයක් නැහැ. අරය මම මට මමත්වයේ තියනවා කියලා හිතුවයි කියලා. ඒ සමහර අය මේ ඔය මමත්වයේ තියෙන කට්ටිය මේ චෙක් කරන්න හදන මමත්වයේ නැති අය චෙක් කළා ආනන්ද මමත්වයේ තියනා නේද? ඒකවල මට ඒ වෙලාවට ඉතින් ආපු උත්තරයක් මම දෙනවා. මට ඒක ප්‍රශ්නයක් නෑ. කවුරු මට මමත්වයේ තියනවා කියලා හිතුවම මට ප්‍රශ්නයක් නෙමෙයි. නෑ කියලා හිතුව ප්‍රශ්නයක් නෑ. මට මමත්වයේ නැති එක තියෙන එක මට අදාළ දෙයක් ඒක. මට සීලබ්බත පරාමාස නැති එක මට අදාළ දෙයක්. විචිකිච්ඡාව නැති එක මට අදාළ දෙයක්. කවුරුත් හිතනවට මෙහෙම කියලා එකක් නැහැ. ඒ කියන්නේ අපිව එතනනුත් මේ පාලනයට ගන්නයි හදන්නේ පුතජන ලෝකය. නේද? මේ හාමුදුරුව දාලා දෙන්නේ හාමුදුරුවන්ගේ විනයාචාරින් කවුද? මෙන්න ගිහියෝ. අධිකරණ සංගනායක මම පෙන්නනවා අධිකර සංග්‍රහයක ආවොත් එහෙම. ඉතින් ඒ නිසා ඒ වගේ පසුබිම් වලට එනවා. තමන්ගේ හිත හදාගන්නේ නැතන ඒ වැඩේ කරගන්න නැතුව. ඒ නිසා ඒ එවැනි ලෝකයක් එක්කත් අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒ ආයත අවශ්‍ය කරන දේවල් ඒ විදියට ඒ ස්වභාව ධර්මයෙන්ම එයාට බෙහෙත් සපයන්න ඕන. නැත්නම් අමාරුයි ඒගොල්ලන් හදා ගන්න. කඳපණුව ඉන්නෝ, අංකටුස්සෝ ඉන්නෝ, අපි එක එක කට්ටියට දැන් නම දාලා තියෙන්නේ. ඔව්, හිමීසරි ඇතුළට රිංගලා කඳ විනාශ කරන අය කියන්නේ කඳපණුව. ඈ කේලාන් කියලා කොටවලා උස්සවලා එහෙම නැත්නම් ආගුණ කියලා ඈ එහෙම ගලානේ මෙතෙන්දම ඇවිල්ලා මෙතනම භාවනා කරනා වගේ ඉඳලා හොහුවේ නෙමෙයි කියලා වෙන කොහේ හරි තැනකට තමන්ගේ සංවිධානාත්මක තැනකට කට්ටිය කරන් ගියපු කට්ටිය හිටියා. ඒගොල්ලන් කියන්නේ කඳුපණුව. ධර්මයේ අගුණ කියන, සංඝයාගේ අගුණ කියන, බුද්ධ රත්නයේ අගුණ කියන, දේශකයාගේ අගුණ කියන හිමීන් සැරේ සැරසෙන අයට කියන කඳපණුව. තමන්ට දර්ශනයක් නැතුව විවිධ වර්ණ ආලේපණය කරගෙන විවිධ වෙලාවල් වලට විවිධ කතා කියන විසි දර්ශන පද්ධතියක් ඇති අයට කියනවා පාට වෙනස් කරන නිසා. ඔය අංකටුස කියන සතාරාන ලංකාවේ ඉන්න අනිත් කටුසුන්ට වඩා හරි ප්‍රබලයි. බොහොම වේගෙන් පාට වෙනස් කරනවා. ඒකට කියනවා අංකටුස කියලා. ඒ තැන් තැන් වලට මොලේ නැති කට්ටිය ගිහිල්ලා එක ප්‍රතිපදාවක දහමක් දිනු කරගන්න නැතුව ඊට පස්සේ මොකද වෙන්නේ? අච්චාරු වෙලා එනවා. අච්චාරු වෙලාවට පස්සේ මොකද කියන්නේ? මම මෙච්චර කාලේ අබ්බන අහනවා තාම දැක්කේ නෑ. දකින්නේ කොහමද? දහම දැක්කයිකින් හොඳටම අහලා බලන්න. ඒගොල්ලන්ට එක ප්‍රතිපදාවක් තියෙනවා. ඍජුව තේරුම් ගත්තා, වචන 10ෙන් තේරුම් ගත්තා. මෙන්න දහම යා යුතු මාර්ගයේ ප්‍රගුණ කළ යුතු දහම මම ප්‍රගුණ විය යුතුයි කියලා එක දිගට තමන් කැපවීමක් කළා වෙන මොකුවත් ගන්න නැතුව ඔළුවට. අර මහා විශාල බන්ධන කෙලෙස් මොකවත් නැත්තම් ධර්මයේ අඩුවක් නැතුව තියෙනවනේ. ධර්මයේ අඩුවක් නැතුව තියෙනවා. සෝවාන් වෙන්න බැර නම් සකදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, අරිහත් වෙන්න, බුදු වෙන්න හැටි තියෙනවා ධර්මයේ. එහෙමත් ඇදුවද? අයියෝ, ඔය මේ ආනන්දහාමුදුරන්ට පුළුවන් සෝවාන් කරන්න විතරයි එන්න මගේ ළඟට මම රහත් කරනවා. ඊළඟ කට්ටිය නම් ගියා. අරන් ගිහිල්ලා දැන් මං හිතන්නේ රහතුත් නැහැ, අනාථ වෙලා වගේ ඉන්නවා ඊ කට්ටිය. ඒ නිසා මේ වෙනි ලෝකයක් තුළ ඉන්නේ ඔබ ඔබ අතිශයින්ම අවදීන් සිටින ඔබ අතිශයින්ම නොනැති කෙනෙක් බවට පත් වෙන. විශේෂයෙන් මගේ ධර්මය ඇහෙන්නේ ධම්මානුසාරී අයට ප්‍රමණය. මේ ධර්මයට ශ්‍රද්ධාව තියෙන අයට, නිකන් මේකේ වැරදි හොයන්න එන අයට මේ ධර්මය ඇහෙන්නේ නැහැ. දේශකයාගේ අඩු හොයන්න එන අයට මේ ධර්මය ඇහෙන්නේ නැහැ. තුරුණුවන් කෙරෙහි ගෞරවයක් ප්‍රසාදයක් නැති විවෘත හදවතක් නැති මිනිස්සෙකුට මේ ධර්මය ඇහෙන්නේ නැහැ. කොච්චර අහගෙන හිටියත් ඒක නිකන් අර හිල් වෙච්ච කලේ අල්ලන් ඉන්නවා වගේ. ඔවුන්ගේ හිතේ දහමක් පිරෙන්නේ නැහැ. නිකන් කාලේ වැවල මෙතනින් යයි. ඇත්තෙන් මෙවැනි මිනිස්සු නිෂ්ඵලයි. එවැනි පුජ්‍යලෝ නිෂ්ඵලයි. බොල් වී හා සමානයි. කොච්චර ලස්සනට ගැත හදලා දුන්නත් බොල් වී වපුරුවට පළවේද? පළවෙන්නේ නැහැ. හිත හොඳ නැති, පපුව හොඳ නැති මිනිසුන්ට මේ දහම තේරෙන්නේ නැහැ. ඇහෙන්නේත් නැහැ. මම අදිෂ්ඨාන කරන ඒගොල්ලන්ට බණ ධර්ම ඇහෙන්න එපයි කියලා. මොකද පපුව හොඳ නැත්තම් ඇහෙන්න එපා. පපුව හොඳ වෙන්න එපා. සිත හොඳ වෙන්න ඕනේ, යහපත් වෙන්න ඕනේ. දායාදයක් දෙන්නේ, පරිත්‍යාගයක් කරන්නේ අපේ සිත් සතන් ප්‍රිය වූද, මනාප වූද, කාන්ත වූ කෙනෙකුටයි. එහෙම නැතුව කෙනෙක් ලෝකේ තව කෙනෙකුට දායාදයක් දෙන්නේ නැහනේ. ඒ වගේම අපිත් තුරුණුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති, ගෞරවය ඇති, ප්‍රසාදය ඇති කෙනෙකුටමයි මේ තුරුණුවන්ගේ දායාදය ලබා දෙන්නේ. එහෙම නැතුව මේක කාටවත් ගෙනල්ලා දීලා මේව කරන්න උවමනාවක් නැහැ. බෞද්ධ ප්‍රමාණය වැඩි කරගන්න, ශ්‍රාවකය ප්‍රමාණය වැඩි කරගන්න, අවබෝධයේ ප්‍රමාණය වැඩි කරගන්න එහෙම එකක් නැහැ. අවබෝධයේ අවශ්‍ය පිරිසට අවබෝධය. ප්‍රඥාවන්තස් අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස. ප්‍රඥාවන්තයන් උදෙසාම ධර්මයේ තියෙනවා, අඥානයන් උදෙසා ධර්මයේ නැත. අඥානයන්ට කරන්න තියෙන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණය යුක්තව මනුස්ස ආත්ම භාවය රැක ගන්න කල්පනා කරලා වැඩ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සුගතිගාමි වෙන්න වැඩ කරන්න පුළුවන්. අපායට යනවා නම් අපායේ ඉන්න කාලය හරි අඩු කරගන්න මොනවා හරි වැඩ කරන්න පුළුවන්. විශේෂ නුවණක් ප්‍රඥාවක් කැපවීමක් තියෙන අයට පුළුවන් මේ භවයේදීම අධිගමයන් ලබන්න. ඒ අධිගමයන් තුළ සැනසීම නිවන වැඩි කරගන්න. කවුරු හරි හිතන්න එපා මේ අවබෝධය කියලා කියන්නේ ඔන්න ගැස්සිලා ගියා, ගැලවිලා ගියා, යන්නේ ඒකට තමයි අවබෝධය කියන්නේ කියලා. එහෙම හිතන්න එපා. එහෙම ඉදොත් මේයා නිතරම බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද ගැස්සිල්ලක් එන්නේ කියලා. බලාගෙන ඉන්න චුට්ටක් ගැස්සුනොත් එහෙනම් ඔන්න අවබෝධ වෙන්න හදන්නේ. ඔන්න දැන් අවබෝධ වෙනවා. හරියට අර බිත්තරේ දාන්න කිව්ලි බලන්න. බලාගෙන ඉන්නවා. එහෙම එකක් නෙමෙයි. ධර්මයේ මෙරුවට පස්සේ යම් සිද්ධියක් වේවි. එහෙම උමනා වෙලාවට මේක මේ අර ළමයි ගන්නවා වගේ සීසර් කරලා ගන්න පුළුවන් දෙන්නේ නෙවෙයි නේද? ඒ කාලේ නම් එහෙමනේ. ඒ සුසු කාලේට මේරුවාම සුසු වෙලාව ආවහම ළමයා හම්බුණ. දැන් ඉතින් එහෙම නෙවෙයි. දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙන නිසා කැමති වෙලාවට ළමයි ගන්න පුළුවන්. ඉතින් දහම එහෙම ගන්න බෑ. ඒකේ ස්වභාවයේ සුසුකම් ටික ගොඩනැගුණට පස්සේ ඒ සුසු වෙලාවේදී එයාට ඒක හම්බ වෙනවා. ඒක බුදුමෙදුර වෙන්නත් පුළුවන්, ටොයිලට් එකේ වෙන්නත් පුළුවන්. දැන් මම ඔය එහෙම කියන්න හේතුව තමයි අර ඒක මහත්මයෙක් මතක් කරා. ඒ මහත්මයාට ධර්ම අවබෝධය සිද්ධ වෙලා දෙන්නේ කොමඩ් එකේදී. ඔව්, එතුමා කෙලින්ම කියන හාමුදුරුවන්ට මම මේක කිව්වෙත් නෑ, මට මේක අවබෝධ වුණේ හාමුදුරුවනේ කෙලින්ම කොමඩ් එක උඩ ගිහුවා. ඉතින් ඒ වගේම හාමුදුරනේ මට ඇති වෙච්ච සතුටට ප්‍රීතියට මම දැක්ක දැකිලා මට පසපැත්ත හොයදෝද කියලා මතක නැහැ. ඒ තරම් වේදියක, ඒ තරම් සතුටක් මට ඇති වුණා මගේ චේන. ඒ සමහර කඩයක් ඉන්නෝ ඔන්න ඔය ගැළවිලා යන එක, ඔන්න ඔය වෙනස් වීම වෙන එක, ඔය චේන්ජ් එක හොය හොයා ඉන්නෝ. අර තමන් කරන්න උවමනා කරගන්න, පූර්ණේ කරගන්න උවමනා කරන ගුණධර්ම වඩන්නේ නැහැ. ඒක හරියට අර විදුහල්පති කෙනෙක් වීම සඳහා කෙනෙක් කඩේට ගිහිල්ලා වේවැලකුයි, ටයි එකකුයි, ෂර්ට් එකකුයි, කෝට් එකකුයි, කලසමකුයි, සපත් දෙකකුයි ගේනවා වගේ වැඩක්. කොහොමද ඒ වැඩේ? ඈ, ඒවරු පැවිද්දෙක් වීම උදෙසා කෙනෙක් ගිහිල්ලා ඉවර වෙලා හිස බාන්න දැරි පිහියකුයි, මේ රේසර් එකකුයි, සිවුරකුයි, අඳනකුයි ගේනවා ගිහිල්ලා. එතකොට ඒක භික්ෂුවක් වෙනවද? අර ගැන්දාම මේ වේලක් තියාගත්තාම මේ මේ කෝට් එකක් අයි එකක් ඇඳාම මේ විදුහල්පති වෙනවද? ආන්න එහෙම අයට කවදාවත් හම්බ වෙන්නේ නෑ. බාහිර පරිපජ්ජ සීනේ තේ. ඒ නිසා මේ 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 කිසි වෙලාවක හිතන්න එපා මේ මේ අර අර වගේ අත්දැකීමක් තමයි මාර්ගඵලය කියන්නේ. ඒ අත්දැකීම නෙමෙයි. ඒක අත්දැකීම ලැබෙද්දී දැනෙන්න පුළුවන් යම් කිසි වෙනසක්. ඒක කෙනෙකුට නොදැනෙන්නත් පුළුවන්, දැනෙන්නත් පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. තමා තුළ ගුණධර්ම ගොඩනැගිලා තියනවාද කියලා බලන්න ඕන. ඒ ගුණ ධර්ම පුරා ගන්න මේ සතර ඉරියව්වෙම පුළුවන්. අපිට උමනා කළේ තරුණ ජීවිත හැටියට ලොකු මනස්ගත ඇති කරගන්න නෙමෙයි. මට මගේ හිතෙන් නිදහස් වෙන්නේ උමනාව තිබුණේ. සමහර භාවනා වැඩ පිළිවෙලවල් වලදී මට මාර්ගඵල වගේ දේවලුත් හම්බ වුණා. කියන්නේ වාර ගොඩාක් තැන් වලින් හම්බ වුණා. දැන් ඔබ හරි. දැන් ඔබ මේ ධානයේ, දැන් මේ ඵලයේ, දැන් තමන්ගේ හිත දිහා බලන්න ඕන. සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් හෙල්ලෙන යමක් තමන්ගේ ආධ්‍යාත්මය තුළ පවතිනවද? ලෝභ, ද්වේෂ, මෝහ පද නම් කරගත්ත සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටිය තුළින් හෙල්ලෙන යමක් තමා තුළ තියෙනවනම් ලෝකයා මේකතු වෙලා සහතික දුන්නත් කිව්වත් මාර්ගඵලයේ කියලා ඔක වැඩක් තියනවද? වැඩක් නැහැ. එහෙම නැත්තම් ප්‍රශ්නය. පැවැත්මට නීතියක් දාගෙන නැහැ. මාර්ගඵලයක් හරි දර්ශනයක් අවබෝධ කරගත්ත කෙනෙක් එයාගේ පැවැත්මට යා නීතියක් දාගෙන නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි යා අනිවාර්යයෙන්ම ප්‍රාණඝාතය ප්‍රිය නොකරන, සොරකම ප්‍රිය නොකරන, වැරදි ජීවිතය ප්‍රිය නොකරන, බොරුවෙන් කිසි තේරුමක් නැහැ කියන බොරුව ප්‍රිය නොකරන, සුරාව, මත්වීම වගේ දේවල් ප්‍රිය නොකරන, ඕනෑම දෙයකින් ජීවිතයේ අර්ථ සම්පන්න දෙයක් එකතු කරගන්න බලාගෙන කටයුතු කරනවා, නිරර්ථකාමී කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ආත්ම අර්ථකාමී වෙනවා, පරාර්ථකාමී වෙනවා. ඒ දෙක නම් අනිවාර්යෙන් තියෙනවා. මම ඇත්ත වශයෙන්ම හරි සන්තෝෂයි කියන්නේ මම ආත්මార్థකාමී කෙනෙක්. මම එහෙම කෙනෙක් වෙන්න උත්සාහ කරනවද කවුරුත් කියලා දුන්න ආත්මార్థකාමී වෙන්න බෑ කියලා. ඒක මහා අපරාධයක් කියලා මට තේරුණා. මම තේරුම් ගත්තා ආත්මార్థකාමී විය යුතුයි කියලා. මොකද මේ ලෝකේ ඉන්න ලොකුම ආත්මార్థකාමී තනත්තා තමයි මම මේ අනුගමනය කරන්නේ තමයි බුදුහාමුදුරුවෝ. නේද? පොඩි ළමෙක් ඉපදිච්ච ගමන් ආත්මార్థකාමී නැත්තම් දාලේයිද? අර අච්චර ලස්සන ඉන්න යසෝදරාවියත් මං ගියොත් එහෙම මේක කවුරු හරි දැහැගනී වෙන කෙනෙක් බැඳගනීවි කියලා කල්පනා කළා නะ. ඈ යනවද? යන්නේ නෑනේ. එකයි ප්‍රශ්නේ. බුදුහාමුදුරුව කල්පනා කරා මේ දින ශරීර කූඩුවේ කුණු ගොඩත් මම මේ අතහරින්න ඕන. මේ අනුන්ගේ කුණු ගොඩවල් ඔළුවේ දාගෙන ඉන්න නෙමෙයි. මේ මගේ ශරීරයේ නැවත මේ කුණු ගොඩත් මම අතහරින්න ඕන කියලා තියෙනවා. දැන් ওই ගොඩාක් අය හිතන්නේ තමන්ගේ කුණු ගොඩත් ඇඟේ දාගෙන අනුන්ගේ කුඩු ගොඩවලුත් ඇඟේ දාගෙන තමන් ඉතින් කුණු වෙලා වගේ ඉන්නවා. ඒකයි වැඩි. ආත්ම අර්ථකාමී තමන්ගේ ආත්මයට අර්ථ සම්පන්න දෙයක් එකතු කරගන්නවා. අර්ථකාමීත්වය කියන්නේ ඒක. අර්ථ සම්පන්න දේ, වටිනා දේ එකතු කරගන්න එකට කියන්නේ ආත්ම අර්ථකාමී කියලා. පරාර්ථකාමී කියන්නේ අන් අයගේ යහපත උදෙසා යමක් කරනවට කියන්නේ මොකද? පරාර්ථකාමී. අන් අයගේ යහපත උදෙසා කටයුතු කරනවා. එතකොට වරදක්ද තමන්ගේ ආත්ම ජීවිතයට යහපත උදෙසා කටයුතු කිරීම? වරදක් නෑ. එහෙත් ඔබට සමාජයේ නිරන්තරයෙන්ම කිව්වේ මොකද්ද? ආත්මార్థකාමී වෙන්න එපා. ඒ කියන්නේ ඔබ කසිප්පුකාරයෙක් වෙන්න කියන එකනේ. නිෂ්පල කතාවල් කර කර ඉන්න කියන එකනේ. ඈ කිසි දෙයකට ආසාවක්, ඉලක්කයක්, බලාපොරොත්තුවක් නැතුව නිකන් මස්ත බාදු වෙලා යන්න කියන එකනේ ඔය කිව්වේ සමාජයෙන්. වැඩිහිටි ඔක්කොම ටික එකතු වෙලා මේ මිනිස් සමාජයේම විනාශ වුණා. අපි මෙහෙන් උගන්වන ආත්මార్థකාමී වන්න පුළුවන් තරම් ආත්මార్థකාමී වෙන්න. මං හරි ආසයි ආත්මార్థකාමී මනුස්සයෙක්. පරාර්ථකාමී වන්න පුළුවන් තරම්. පළමුවෙන් ආත්මార్థකාමී වන්න, දෙවෙනුව පරාර්ථකාමීත් වන්න. නිර්ර්ථකාමී වෙන්න එපා. අර්ථයක් නැතුව ජීවත් වෙන්න එපා. අනර්ථකාමී වෙන්න එපා. අනුන්ට පහර එල්ල කරන්න, අනුන්ව විනාශ කරන්න, අනුන්ට කේලම් හදන්න, අනුන්ට පද හදන්න, අනුන්ට නිග්‍රහ කරන්න, නිඳා කරන්න, ಗುಣ නසන්න වැඩ කරන්න බෑ. ඒවා කියන්නේ නිර්ර්ථකාමී වැඩ. දැන් මේ හොඳට බණ අහන අපේ රත්තරන් හාමුදුරුවෝ, මේ කෝටියකින් හොයාගන්න බැරි හාමුදුරුවෝ, මේ වැඳ වැඳ පුද පුද ಗುಣ ගය ගය ඉඳලා ගහනව නේද? මඩ ඕගාලා පටන් ගත්තාම පොලිමට ගහලා නැද්ද එහෙම හාමුදුරුවරුන්ට? නැත්තට නැති වෙන්න ගහන්නේ. මඩ ගහන්නේ නැහැ කවුරුත්. මොකද මම මඩ නාගගෙන ඉන්නේ, මඩේම බැලලා ඉන්නේ මම. ඒ නිසා ගහන්නේ නැහැ කවුරුත් මට. මොකද ගන්න කලින් මම නා ගන්නවා ඒක. හාමුදුරුවන්ට එක ගෑන ළමෙක් ඉන්නවා කියලා කිව්වොත් අයියෝ ඔයා දන්නේ ඒකයි මට 10ක් ඉන්නවනේ කියලා කියනවා. එතකොට ගහන්නේ නැහැ. එක එකක් නැහැ කිව්වොත් නේද මෙහෙත් හිටියා එහෙම අංගුණ්ඩල ටිකක් අයියලා ටිකක්. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා මේ ඒකේ ස්වභාවය. හරි පුතා. හිතනවාද ඒ සමාජයේ හාමුදුරු ඊළඟට මේ මිනිස් වර්ගයාට මේ කරුණාවක් දක්වයි කියලා? ඈ එහෙනම් කරුණාවක් දක්වයි කියලා හිතයිද? ඈ බණ ටිකක් කියයි කියලා හිතනවා. ඊට පස්සේ මේ සිංහල සමාජයට, උන්වහන්සේ ජීවිතයට, මේ බෞද්ධ සමාජයට දයාව දක්වයිද? ඒක නිසා තමයි අපේ මහනුවර මල්වතු අස්කිරි හාමුදුරුවෝ ටික සියලුම කඩ මුස්ලිම් වරුන්ට බෙදා දුන්නේ. ඇයි සිංහලයේ හරියට බදු ටික ගෙවන්නේ? සිංහලයේ හාමුදුරුවෝ කන එකේ ඉඳලා හොයලා පහර දෙනවා, නිග්‍රහ කරනවා, නිඳා කරනවා. ඊට පස්සේ මොකද කරේ? සිංහලයට දුන්න ගාන්ට බදුලිකවත් හම්බෙන්නේ නැහැ වෙලාවට කියලා ඔක්කොම දුන්න කඩාවට මුස්ලිම්වරුන්ට. කරුණාව දැක්වේ හැරි එහෙමයි. එහෙම තමයි වෙන්නේ. අපිට හරි ගැහුවොත් එහෙම අපි දෙන්නේ නැනේ ධර්මයේ. එහෙමනම් මතක තියාගන්න කිරිදවා ගන්න ඕන නම් එළදෙනට ඉස්සල්ලා තනකොළ දෙන්න ඕන. වැඩියට ටිකක් කිරි වොන්න දෙන්න ඕන. බෙල්ල අත ගන්න ඕන. ඔළුව අත ගන්න ඕන. කොන්ද ටිකක් අත ගන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ එළදෙන? හොඳට මේ තන බුරුල් කරලා කිරි ටික දෙනවා. කිරි දෝල දෙනවද එළදෙන්නු වෙන්නේ නැහැ. මන් දෝලත් නැහැ. නමුත් දැකලා තියෙනවා කිරි දෝන. මේ අපේ ගම්මාන වල ඉන්නෝනේ හරක් ඉන්නෝනේ. දැකලා තියෙනවා කිරි දෝන දැකලා තියෙනවා. ආන්න එහෙමයි කිරි දෝවන්නේ. කිරි දෝන විදියටම තමයි හාමුදුරුවන්ගේ බණ ගන්නෙත් ධර්මයේ ගන්නෙත් එහෙමයි. ඈ හාමුදුරුව තුල ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන, අනුකම්පාවක් ඇති වෙන්න ඕන, දයාවක් ඇති වෙන්න ඕන, ධර්මයට කැමැත්තක් ඇති වෙන්න ඕන. ඒ කැමැත්තක් ඇති වෙච්ච වෙලාවේදී තමයි අපේ හිතත් නඹුරු වෙන්න මෙයාට කිරි එරවන්න ඕන, එහෙම නැත්නම් ධර්මයේ දෙන්න ඕන කියලා. අන්න එහෙම හිතන වෙලාවල් හැම මොහොතකදීම එයාටන්ට අපි ධර්මයේ දීලා තියෙනවා. එයා ඒ ධර්ම අවබෝධය කරගෙන තියෙනවා. ඒක හෘද සාක්ෂිය තුල පෙන්න ඕන අපිට. අපිට මේ මිලෙන් මුදලින් ධනයෙන් දෙන්න ඕනේ කියන එක නෙමෙයි. ඈ එහෙම එකක් නෙමෙයි. ඒක ඒක හදවතේ තියෙන්නේ වටිනකම. ඒ නිසා ඒ ගුණය, ඒ දහම ඔබ තුළ වර්ධනය කරගන්න ඕන. ඔබ ශක්තිමත් වෙන්න ඕන. ඔබට වහවහ ඔබේ ජීවිතයම අවබෝධ කරගන්න. මේ ධර්මය නෙමෙයි, මේ ධර්මය කියලා එකක් නෑ. ඔබේ ජීවිතය ඔබ අවබෝධ කරගන්නවා නම්, ඔබේ සැනසීම ඔබ අවබෝධ කරගන්නවා නම්, ඒක තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. මේ ධර්ම අවබෝධ කරගන්නවයි කියලා එකක් නෑ. තේරුණා නේද? ඒක තමයි ධර්ම කියන්නේ. ඒ පොදු ධර්ම, විශ්වයේ ධර්මය. තේසා හැමදෙනාම නිවෙනෙන් නිවේවා, නිවනෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.